අයිබෝන් කාප
අයිබෝන්
අප අපිත් එකතු වෙන්නේ නිව්යෝක් ඉඳලා. ඉතින් බොහොම සතුටක් අප අපේ වැඩසටහනට සම්බන්ධ කරගන්න හම්බෙච්ච එක. සහ මම හිතනවා අපිට බොහෝ දේවල් කතා කරන්න පුළුවන් මේ කියන වැඩසටහන අතරතුරේ. කාප, මම මුලින්ම අහන්නම් මෙහෙම ප්‍රශ්නයක්. ඔබව හඳුන්වන්නේ ඔබ මානව ශාස්ත්‍ර අධ්‍යන ක්ෂේත්‍ර තුළ ඉන්න කෙනෙක් විදිහට. එහෙම ඉන්නවා නම් ඔබේ අධ්‍යයන එහෙම නැත්නම් පර්යේෂණ ක්‍රියාකාරීත්වය කොහොමද
හඳුන්වන්නේ? හැම දෙයකටම වඩා මම හිතන්නේ මං කැමති මාව හඳුන්වන්න මාක්ස්වාදීක් විදිහට, සහ මාක්ස්වාදයේ හදාරන සහ මාක්ස්වාදයේ ඇතුළේ දේශපාලනය කරන්න උත්සාහ කරන කෙනෙක් විදිහට මං වඩා කැමති මාව හඳුන්වන්න වෙන කිසි නමකට වඩා. නමුත් මම හිතන්නේ වඩා වැදගත් වෙනවා, ඇයි මං එහෙම කියන්නේ කියන එක විස්තර කරන්නේ. ඇයි මං එහෙම කියන්නේ, මගේ ඇයි මං මාක්ස්වාදී කියන එක, මාක්ස්වාදී කියද මම හඳුන්වා ගන්න කියන එක සාකච්ඡා කිරීමේ මම විදිහක වැදගත්. අපි ඉස්සරහට එහෙමින් කරමු. නමුත් මානව ශාස්ත්‍ර සහ විශේෂම කලා විෂයන් හදාරපු කෙනෙක් විදිහට මං හිතන්නේ යම් විදිහක මට ඉතිහාසයක් තියෙනවා. එතකොට ඒ ඉතිහාසය ඇතුලේ මට විෂය මුණ ගැහුණු විදිහ සහ ඒ විෂය ඇතුලේ මම පරිවර්තනය වුණ විදිහ මං හිතන්නේ සෑහෙන බලපාලා තියෙනවා. අන්තිමට මාක්ස්වාදය කියන තැන මම නවතින්න ඇවිල්ලා යම් විදිහක දාර්ශනික ආස්ථානයක් විදිහට නවතින්න මාක්ස්වාදය ඇතුලේ. ඒකට බලපාපු කාරණා තියෙන අපි ටිකක් ඉස්සරහට කතා කරමු. නමුත් මං හිතන්නේ ඒ ඉතිහාස කතාව යම් විදිහක ටිකක් වැදගත් වෙයි මේ සාකච්ඡාව ඇතුලේ. මේ විදිහ මං හදාරමින් ඉන්නේ දේශපාලන ආර්ථිකය කියන විෂය, විශේෂයෙන්ම මාක්ස්වාදී ප්‍රවේශයකින් දේශපාලන ආර්ථිකය කියන විෂය හදාරන එක මම මේ වෙලාවේ කරන්නේ. කොම නමුත් තිල්ලි මේකට ආරාධනා කරපුවම මම ඇතරම හිතුවා ඇයි මට ආරාධනා කරන්නේ. මං සෝෂල් සයන්සස් මේ සමාජ විද්‍යාවන් වලින් සමාජීය විද්‍යාවන් වලින් එන කෙනෙක් නිසායි මම මට මේකට ආරාධනා කරන්න කියලා. නමුත් අපි කරපු පළවෙනි සාකච්ඡාව මම හිතන්නේ අපි ඒක ටිකක් නිරාකරණය කරගත්තා. මොකද අපේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය කියන එක. අපි යමු ඉස්සරහට වගේ ප්‍රශ්නත් එක්ක, අපි බලමු කොහොමද කතා කරන්න පුළුවන් කියලා.
අනිවාර්යෙන් කල්ප, අපි අපේ සාකච්ඡාවේ කලින් සාකච්ඡාවේදී කතා කරපු විදිහටම අපි බොහොම සරලව දල වශයෙන් කතා කරා මේ මානව ශාස්ත්‍ර අධ්‍යන ක්ෂේත්‍රය තුළ තියෙන අර්බුද මොනවද, සහ ඒ අර්බුදය දැනට කොහොමද බලපලා තියෙන්නේ කියන කාරණේ ගැන. ඔබ කොහොමද කල්පනේ අර්බුදය මොන වගේ විදිහටද දකින්නේ? මම මෙතනදී මම අහන්නම් මාක්ස්වාදයක් විදිහට කොහොමද මේ අර්බුදය ඔබ දකින්නේ මේ මානව ශාස්ත්‍ර අධ්‍යන ක්ෂේත්‍රය තුළ තියෙන?
මෙතන ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. විශේෂයෙන් මමත් සහ පිළිත් මම දන්න තරමින් මේ වෙලාවේ තමන්ගේ කාලය ශ්‍රමය වැය කරමින් ඉන්නේ මේ අර්බුදය කියන එක තේරුම් ගන්න සහ ඒකට යම් විදිහක මැදිහත් වීමක් කරන්න. මම හිතන්නේ අපි දැන් කරන්න උත්සාහ කරන්නේ ඒ අර්බුදය ටිකක් විස්තර කරගන්න හදන එක. හැම දෙයක්ම මම හිතන්නේ මේ අර්බුදය අපි හැමෝටම ටිකක් එකක් විස්තර කරන්න අමාරු ප්‍රශ්නයක් තියෙනවා, විස්තර කිරීමේ අසීරුතාවක් තියෙනවා. අනිත් ප්‍රශ්නේ තමයි මේකට තනිව මුහුණ දීමේ බැරිකමක් තියෙනවා. ඒක තනියම निराකරණය කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඒකට තියෙනවා ලොකු දශක ගානක ඉතිහාසයක් සහ අනිත් වැදගත්ම දේ තමයි මේක යම් විදිහක විශ්වවිද්‍යාල ඇතුළේ තියෙන බලදේශපාලනයට සම්බන්ධයි. පිට තියෙන මහා දේශපාලනයට, ඒ කියන්නේ රටේ තියෙන ජාතික දේශපාලනයට වගේම සම්බන්ධයි. මං හිතන්නේ විශ්වවිද්‍යාල ඇතුළේ තියෙන දෙපාර්තමේන්තුවේ සහ පුද්ගලික දේශපාලනයටත් මේක අනිවාර්යයෙන්
සම්බන්ධයි.
ඉතින් අපි මේකට සරලව සාකච්ඡා කරමු. ගැඹුරට යන්න පුළුවන් තැන් අපි ටිකක් එතෙන් ඒ වගේ තැන් ස්පර්ශ කරන්න බලමු. මං හිතන්නේ මෙහෙම මම පටන් ගන්න කැමති. මේක විශේෂ මොහොතක්. මං හිතන්නේ අපේ ලංකා ඉතිහාසය ඇතුළේ, මොකද අපි 2010 පස්සේ 2010 මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණයත් එක්ක වෙච්ච වෙනස නැවත වතාවක් අපි ලොකු අටයක් ගහලා අපි ආයෙ ඇවිල්ලා තියෙනවා ඒ තැනටම 2020. එනිසා මම හිතන්නේ දේශපාලනික වශයෙන් ඉතාම තීරණාත්මක යුගයක් ආරම්භ වෙන්න නියමිතයි මේ එන එළඹෙන අවුරුදු කීපය ඇතුළෙත්. තිල්ලි දැක්ක දන්නේ මම හිතන්නේ සති කීපයකට කලින් ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ එයාගේ ප්‍රචාර කටයුතු කරනකොට එයා හොයාගත්ත එක ක්‍රමයක් දැන් මේ කොරෝනා වසංගතය සහ ඒ ප්‍රශ්නත් එක්ක එයා හොයාගත්ත මේ ජංගව ක්‍රමයට මහජනතාවගේ ඉල්ලීම් දෙන එක විදිහක්. يعني මහජනතාව රැස් වෙලා ඉන්න පිරිසක් ඒ මහජනතාව විශේෂ මහජනතාවක් මොකද එයාලා ඇඳගෙන ඉන්නවා අඳුර ගන්න පුළුවන් විශේෂ ටී-ෂර්ට් වගේ. එතකොට ඒ ටී-ෂර්ට් එකෙන් තමයි ජනාධිපතිතුමා ඐඩෙන්ටිෆයි කරගන්නේ මේ මෙයා මෙයාලට මං ගිහලා කතා කරන්න ඕනේ කියලා. මේක හරි යුරෝප මේ ඇමරිකන් ක්‍රමයක් හොඳට මතක තියාගන්න මේ ඇමරිකන් මොඩල් එක මේක තමයි. يعني චන්දදායකයව අඳුර ගන්න ඕනේ ඉස්සෙල්ලා. චන්දදායකයව ඒ අපේක්ෂකයා අඳුර ගන්න එක එක ක්‍රම පාවිච්චි කරනවා. මේ එක එක මොඩල් එකක් තමයි ටී-ෂර්ට් ක්‍රමය. මම වෙන කතන්දරයක් කියාගෙන ඉන්නේ මම උත්සාහ කරනවා මේක හරියට සම්බන්ධ කරගන්න. ඉතින් මේ එක එක තැනකදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගිහිල්ලා මේ ශිෂ්‍යෝ පිරිසක් ඉන්න ශිෂ්‍යාව පිරිසක් ඉන්න ඒ අයගෙන් කට්ටියකට කතා කරනවා ගිහිල්ලා. එතෙන්දී අහනවා මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න කියලා. එතකොට කියනවා මේ අපිට තියෙන රැකියා සම්බන්ධ අවිනිශ්චිතතාවක් ජනාධිපතිතුමනි ඒකට මොනවද කරන්න කියලා. එතකොට අහනවා ගෝඨාභය රාජපක්ෂ මොනවද ඔයාලා හදාරන විෂයන්. එතකොට එක එතන ඉන්න ශිෂ්‍යාවක් කියනවා මං හදාරන්නේ දේශපාලන විද්‍යාව කියලා. පොලිටිකල් සයන්ස්. එතකොට ජනාධිපතිවරයා කියනවා ඉතින් පොලිටිකල් සයන්ස් ස්ටඩි කරලා හරියන්නේ නැහැ. දේශපාලන විද්‍යාව හදාලා හරියන්නේ නැහැ. ජොබ් එකක් ගන්න. කම්පියුටර් සයන්ස් ස්ටඩි කරන්න. හරි. එතකොට මම හිතන්නේ 2020 දී අපි ඇවිල්ලා ඉන්නවර JR ජයවර්ධන 1970 ගණන් 80 ගණන් මම ඒ කාලේ ජීවත් වෙලා නේද මම අහලා තියෙන විදිහට 70 ගණන් 80 ගණන් JR ජයවර්ධන කියලා තියෙනවා මේ ඉතිහාසයේ කලාව ඛණ්ඩද කියලා.
අනිවාර්යයෙන්.
එතකොට අපිට පේනවා මේ පාලකයා මේ විෂයන් සම්බන්ධයෙන් හරි අපි මේ දාර්ශනිකව මහන්සි වෙන ශ්‍රමය වගුරවන සහ විශ්වීය වශයෙන් අපි පෝෂණය කරන්න උත්සාහ කරන විෂයන් සම්බන්ධයෙන් තියෙන දැක්ම පාලකයා මෙන්න මේකයි. එතකොට අපිට මේක අරන් ගන්න පුළුවන් ප්ලේටෝගේ කාලෙට. ප්ලේටෝගේ කාලේ පාලකයා මිනිසුන්ගේ දාර්ශනික සංවර්ධනය සම්බන්ධයෙන් මිනිසුන්ගේ විමුක්තිය සොයා යාම සම්බන්ධයෙන් තිබ්බ එළඹීම ප්‍රතිවිරෝධය මෙන්න මේකමයි. හරි. ඒ කියන්නේ මම යෝජනා කරන අපේ ජීවිතයේ කෙලවර ජොබ් එකක් නෙවෙයි. අපේ ජීවිතයේ අරමුණ ජොබ් එකක් නෙවෙයි. මතන ඊට වඩා ගැඹුරින් ජීවිතයේ අරමුණ සහ ජීවිතයේ විමුක්තිකාමී හැඩතලයන් හොයාගෙන යන කාලයක තමයි අපි ඉන්න ඕන සහ අපි ඉස්සරහ තියෙන්නේ. එනිසා ජනාධිපතිවරයා මේ දෙන උත්තරය මං හිතන්නේ කලා විෂයන් වලට කරන ලොකු අභියෝගයක්. එතකොට මං හිතන්නේ මේ විෂයන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සහ මේ විෂයන් සම්බන්ධයෙන් මහන්සි වෙන 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 අධ්‍යයන කවවල ඉන්න පිරිස් මේකනේ අම් විදිහට ටිකක් අවධානයෙන් බලන්න ඕන. මොකද හේතුව තමයි මේ දර්ශනය මේ දැක්ම තමයි මේ දෘෂ්ටිවාදය තමයි අවසාන වශයෙන් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට එනකොට අපි අරගෙන එන්නේ. හරි. මේ දැක්ම තමයි ලෝක බැංකුව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් ගෝලීය වශයෙන් තියෙන අරමුදල් දෙන සංවිධාන අරමුදල් නිදහස් කිරීම සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති නිර්දේශ කිරීම ඇතුළේ යෝජනා කරන්නේ නම් ලිබරල් අධ්‍යාපන ප්‍රතිපත්ති ඇතුළට මෙන්න මේ දැක්ම. ඒතර අපි තේරුම් ගන්න ඕන ලංකාවේ ඒජන්තය ලංකාවේ මේ සම්බන්ධයෙන් තියෙන බලාධිකාරයේ තියෙන දේශපාල බලාධිකාරය හැසිරෙන්නේ ගණඳුනු කරන්නේ කටයුතු කරන්නේ ඔවුන්ගේ දැක්ම අන්තර්ජාතික වර්තින දැක්මෙන් කිසිම වෙනසක් නැහැ කියන්නේ. හරි. ඒතර මම හිතන්නේ අපේ අභියෝගය පැති දෙකකට බෙදන්න මම කැමතියි. අපේ අර්බුදයේ පැති දෙකකට බෙදන්න කැමතියි. අර්බුදයේ වඩා පෘතුල එකක් ඒක වඩා පළල් එකක් විදිහට සාකච්ඡා කරන්න මම දැන් ඒක දෙකකට බෙදන්න කැමතියි. මූලිකව අපිට තියෙන අභියෝගයක් අභ්‍යන්තරිකව විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙන ලොකු අභියෝගයක්. විශ්වවිද්‍යාලය ඇතුලේ මම හිතන්නේ අපි හැමදාටම වඩා බෙදිලා තියෙන්නේ. ඩිපාර්ට්මන්ටලයිස් වෙලා තියෙන්නේ. හරි. එතකොට පෙරදින විශ්වවිද්‍යාල උදාහරණයකට ගත්තොත් එහෙනම් මම හැමදාම කියන එක කතාවක් තමයි පෙරදින විශ්වවිද්‍යාලයේ තියෙනවා එක බිල්ඩින් එකක් ඒකේ උඩම තියෙන්නේ සෝෂියොලොජි සමාජ විද්‍යා අධ්‍යනාංශය ඊළඟට ආර්ථික විද්‍යා අධ්‍යනාංශය ඊළඟට තියෙනවා පහළම තට්ටුවේ දර්ශනය සහ දර්ශනය සහ මනෝවිද්‍යා
අධ්‍යනාංශය
මම හිතන්නේ මේ අධ්‍යනාංශ මේ තට්ටු තුනම එකක් වෙන්න ඕන. හරි. මේ මේකේ තියෙන ස්ට්‍රක්චරල් බෙදීම විතරක් නෙවෙයි මේක ඇතුළත ඉන්න මිනිස්සු ගනුදෙනු කරන විදිය එකිනෙකා සම්බන්ධව කරන අධ්‍යයනමය වශයෙන් කරන සංවේදනය එකක් විය යුතුයි. ඒක ඇතුළත තියෙන දේශපාලන අපිට වෙනම සාකච්ඡා කරන්න පුළුවන් මොකක්ද ඒකේ හැඩතලය කියන එක. නමුත් මං හිතන්නේ මේ බෙදීම තාම අහිතකර එකක්. හරි. දැන් ඇමරිකා කියලා පදේ කාලයක් ජීවත් වෙන කෙනෙක් විදිහට යම් විදිහක මේ බෙදීම ඇමරිකා එක්සත් ජනපදයේ ටිකක් වෙනස් බෙදීම. يعني මිනිස්සු බෙදිලා හිටියත් වෘත්තීමේ වශයෙන් උන් අතර තියෙන යම් විදිහ සංනිවේදනය. මතන මේ සංනිවේදනය අපේ ලොකු අර්බුදයකට ගිහිලා තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ වැඩේ කරගෙන ඉන්න තරකට පත් වෙලා තියෙනවා අධ්‍යන අංශ. හරි. එතකොට ඒ ගැටලුව තියෙනවා. අපි ඒක සාකච්ඡා කරමු. දෙවෙනි අර්බුදය තමයි මම හිතන්නේ අපිට තියෙන දේශපාලනික වශය. විශේෂයෙන්ම ධනවාදයේ ඇතුලේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ඇතුලේ තියෙන එක කොටසක් විදිහට නව ලිබරල් අධ්‍යාපන ප්‍රතිපත්ති වලට මුහුණ දීමේ අර්බුදය. එතකොට ඒ අර්බුදය අපිට පෙනුණා. කොච්චර අමාරුද? තලදේශ නිෂ්පාදිතින් 6%ක් අධ්‍යාපනයට වෙන් කරගන්න අපි මොන දුකක් වින්දද කියන එක. හරි. එතකොට තාමත් මේ වෙද්දී පාලකයා ලෑස්ති නැහැ ඒක ඒ ප්‍රමාණය ලබා දෙන්න. එතකොට ඒ ප්‍රමාණය කියන එක අපි පෙන්වුවා ඒ කාලෙත් ආසියාවෙත් අපි බොහොම පස්සෙන් ඉන්නේ. ඒක විශ්වීය වශයෙන් ගත්තත් අපි බොහොම පස්සෙන් ඉන්නේ. ඒ නිසා එක උපක්‍රමයක් විදියට අධ්‍යාපනයට වෙන් කරන දලදේශ නිෂ්පාදිතින් වෙන් කරන ප්‍රතිශතය වැඩි කරන්න කියන එක. ඒකෙන් කිසි දෙයක් වෙන්නේ නැහැ. ගුණාත්මක වශයෙන් අපිට යාන්ත්‍රණය ඇතුලේ අධ්‍යාපන යාන්ත්‍රණය ඇතුලේ මේක වෙනස් කරන්න බැරි නම් මේකෙන් කිසි දෙයක් වෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපන විතරක් නෙමෙයි ප්‍රාථමික ද්විතීයික සහ තෘතීයික අධ්‍යාපන කියන තුනම ගුණාත්මක වශයෙන් වෙනස් කරන්න බැරි නම් එකකින් කිසි දෙයක් වෙන්නේ නැහැ කොච්චර මුදල් දැම්මත්. නමුත් මං හිතන්නේ ඒ අර්බුද දෙක මට පැහැදිලිව පේනවා යම් විදිහක ඇකඩමියාව ඇතුලේ අවුරුදු 15කට ආසන්න කාලයක් හිටපු කෙනෙක් විදිහට අවුරුදු ඒ වගේ කාලයක් හිටපු කෙනෙක් විදිහට මං හිතන්නේ ඒ අර්බුදේ බොහොම පැහැදිලිව ස්පතු වෙලා තියෙනවා. ඉතින් මම උත්සාහ කරනවා මේක ටිකක් තව දිගට සාකච්ඡා කරන්න අපි ඉස්සරහට.
කොහොමද දැන් ඔබ සඳහන් කරා පළවෙනි කාරණේ පළවෙනි අර්බුදයට හේතුව එතනදී ඔබ කිව්වා මේ දෙපාර්තමේන්තුව අතර තියෙන ඝට්ටනය සහ සමහර පීඨයන් අතර තියෙන ඝට්ටනය. දැන් සමහර විශ්වවිද්‍යාලවල පෙරදිනේ විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාලවල අපි දකිනවා මේ පීඨයන් අතර තියෙන ඝට්ටනය ඒක සමහර විට මතභේද මතයන් උදෙසා තියෙන ඝට්ටනයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් තම අනිත් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් රිසෝර්සස් නැතුව. ඒ කියන්නේ ශාස්ත්‍ර පීඨය සහ සමාජ විද්‍යා පීඨයන් දෙක අතර තියෙන ඝට්ටනය අන්න ඒ විදිහට මතුවෙන්නත් පුළුවන්. දැන් අපි පොඩ්ඩක් ඒක පැහැදිලි කරගමු කොහොමද මේ ඝට්ටනය හේතු වෙලා තියෙන්නේ මේ අර්බුදය තවත් උග්‍ර කරන්න.
මෙහෙම දෙයක් දැන් මහාචාර්ය සුමනසිරි ලීනගේ එක්ක මම දවසක් සාකච්ඡා කතා කරනකොට එයා මතු කරපු එක කාරණයක් තමයි එයාගේ ජීවිත කාලය තුළ එයා දැකපු එක විශේෂ දෙයක් තමයි කලාපීඨය කියලා කියන්නේ හරි යුනිවර්සල් ෆැකල්ටි එකක්. හරි. කියන්නේ ඒ කියන්නේ වෛද්‍ය පීඨේ, ඉංජිනේරු පීඨේ, විද්‍යා පීඨේ මේ හැම පීඨයකම මිනිස්සු එනවා කලාපීඨේ. මොකද මේ මිනිස්සු විශ්වාස කරා කලාපීඨේ තියෙන හැමෝටම ගන්න පුළුවන් දෙයක්. හැමෝම මිනිස්සු විදියට සෙට් වෙන දෙයක්. හරි. ඒ කියන්නේ එයා උදාහරණයක් විදියට කිව්ව එක මහාචාර්යවරයෙක්ගේ නමක් මට නම මතක නැහැ ඒක සමා වෙන්න. ඒ මහාචාර්යවරයා වෛද්‍ය පීඨයේ කෙනෙක්. නමුත් ඒ මහාචාර්යවරයාට පුළුවන් සරච්චන්ද සාහිත්‍ය ගැන කතා කරන ප්‍රාමාණික අවබෝධයේ ප්‍රමාණයම ඔහුට පුළුවන් සාහිත්‍ය සම්බන්ධයෙන් කතා කරන්න. ඔහුට පුළුවන් කලා විචාරය කරන්න. ඔහුට පුළුවන් විද්‍යාව සහ කලාව අතර තියෙන දාර්ශනික හරය, දාර්ශනික සම්බන්ධය විස්තර කරන්න. ඒකර දැන් කවුද ඒ වගේ අය ඉන්නේ ලංකාවේ? දැන් කවුද අපේ විශ්වවිද්‍යාලයේ ඒ වගේ කී දෙනෙක් අපිට නම් කරන්න පුළුවන්? ඒ වගේ බොහොම ඓන්ද්‍රිය සම්බන්ධයක් ෆැකල්ටිස් ඓන්ද්‍රිය සම්බන්ධයක් තියෙන මිනිස්සෙක් විදියට. මම හිතන්නේ පුළුවන් කියලා. එහෙම හිටියත් ඉතාමත් අමාරුයි. හරි. මන්දන ඒ තිබුණ බැඳීම කැඩලා තියෙන. ඒ බැඳීම කැඩෙන්න සාධක ගොඩක් තියෙන පුළුවන්. නමුත් මට පේන මානේ තියෙන සාධක කීපයක් කිව්වොත් එහෙම මම හිතන්නේ අපි වඩා ආත්මార్థකාමී වෙලා තියෙනවා. ඒ කියන්නේ ගෘහස්ත මිනිස්සු විදිහටත් හැබැයි ඩොමෙස්ටිකේටඩ් වෙච්ච මිනිස්සු විදිහටත් දැන් විශ්වවිද්‍යාල ඇතුළේ නැහැනේ ගොඩක් විද්‍යාර්ථී උනා. ඒ කියන්නේ ගොඩක් ඩොමෙස්ටිකේටඩ් මිනිස්සු ඉන්නේ. එයාලා කරන්නේ මේ කැරියර් එකක්. කැරියර්ස්ලා තමයි ගොඩක් අය ඉන්නේ. කියන්නේ වෘත්තිය හඹාගෙන යන අය තමයි ඉන්නේ. එයාලට වැඩක් නැහැ මේ ගොඩක් අයට වැඩක් නැහැ දැනුම කියන එක හඹාගෙන යන එක, ත්‍ෘත් කියන එක වැඩක් නැහැ. එතකොට එමන්සිපේෂන් කියන එක වැඩක් නැති මාතෘකාවක් වෙලා තියෙනවා විමුක්තිය කියන එක. එතකොට ගොඩක් අයට අවශ්‍ය නැහැ පොත් ලියන්න, ලිපි ලියන්න, වාද කරන්න, සංවාද කරන්න කිසි දෙකිනෙකුට වැඩක් නැහැ. යාලා කරන්නේ ජොබ් එකක් ගොඩක් අය. යාලා 6ට පස්සේ 4න් පස්සේ ගෙදර යනවා. හරි. එතකොට මේ කල්චර් එක, මේ සංස්කෘතිය මම හිතන්නේ බිඳිලා තියෙන්නේ ඉතාම තිරනාත්මක විදිහට අර මං කියපුවර ඕගනික් විදිහට මිනිස්සු සම්බන්ධ වෙච්ච කල්චර් එක. එතකොට ඒ නිසාම මං හිතන්නේ ලොකු අර්බුදයක් තියෙන අපිට එකිනෙකා වටහා ගැනීම. හරි. ඒ කියන්නේ විද්‍යාපීඨයේ කෙනෙක්ට කලාපීඨයේ ඉන්න මිනිස්සෙක්ව වටහා ගන්න පුළුවන්, ඒ කියන්නේ මං කියන්නේ මේ මේ මිනිස්සු විදිහට නෙමෙයි, මේ 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 චරිත විදිහට නෙමෙයි, මං කියන්නේ මේ මේ අපි කරන මේ දැනුම ගවේෂණය කියන එක තේරුම් ගැනීමේ ලොකු අර්බුදයක් තියෙනවා. මං වඩා කැමති මිනිස්සු දේශපාලනිකව සාකච්ඡා කරලා සංවාද කරලා එකඟතාව වලට නොයන එකට නිශ්ශබ්දව ඉන්නවට වඩා. හරි. ඒක වඩා දේශපාලනිකයි. ඒ කියන්නේ අපේ තියෙන කෙනෙක් ජාතිවාදීෙක් වෙන්න පුළුවන්, ජාතිකවාදීෙක් වෙන්න පුළුවන්, වර්ගවාදීෙක් වෙන්න පුළුවන්, මාක්ස්වාදීෙක් වෙන්න පුළුවන්, ස්ත්‍රීවාදීෙක් වෙන්න පුළුවන්, නව ලිබරල් වාදීෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ මේ අපි හැමෝම සාකච්ඡා කළ යුතුයි. අපි හැමෝම සංවාද කළ යුතුයි. එතකොට ඒ සංවාදය ඇතුලේ තමයි අපිට තේරුම් ගන්න පුළුවන් එකිනෙකාගේ දේශපාලන ආස්ථානය.
ඒ
දේශපාලන ආස්ථානයේ තේරුම් ගැනීම වඩා දේශපාලනිකයි. නිශ්ශබ්දව අර ලින්ක් මැඩියෝ ඉන්නවට ඉන්නවා වගේ. මම හිතන්නේ මේ මොහොතේ විශ්වවිද්‍යාලේ තියෙන මේ වගේ තැනක විශ්වවිද්‍යාල ඇතුළේ මේ සංවාද සංස්කෘතිය දේශපාලන සංස්කෘතිය සම්පූර්ණ බිඳිලා තියෙනවා. ඒකට එක එක පැහැදිලි වර්ග කියන ඕන එක පිරිසක් තමයි ශිෂ්‍ය සංගමය. ඒකට හේතුව තමයි ශිෂ්‍ය සංගමය සම්පූර්ණ බලාධිකාරය හොබවනවා සියලුම දේශපාලන සංවාදවල විශ්වවිද්‍යාල ඇතුළේ සිද්ධ වෙන. ඒ විශ්වවිද්‍යාල ඇතුළේ සිද්ධ වෙන සියලුම දේශපාලන සංවාදවල බලාධිකාරය ශිෂ්‍ය සංගම හොබවන අතරෙම ඔවුන් තමන් ප්‍රිෆර් කරන තමන් කැමති සංවාද වලට ඉඩ දෙනවා. අනිත් සංවාදය යම් විදිහක වහලා ඒකේ සීමාකම් තියෙන්න පුළුවන්. ශිෂ්‍ය සංගමයට මං සම්පූර්ණ හිසනම ආචාරණය කරන තැන් තියෙනවා, සහ ඒ වගේම සම්පූර්ණ විවේචනය කරන තැන් තියෙනවා. විශේෂයෙන්ම නවකවාදයේ සම්බන්ධයෙන් ඔවුන්ගේ තියෙන ආස්ථානය මොකක්ද කියන එක තාම පැහැදිලි කරලා නැහැ ලංකාවට. හරි. ඒකට බල ඒකට පැහැදිලිව ඔබ කියනවා දේශපාලන පක්ෂ ප්‍රමාණයක් තියෙනවා. අපි ඒක මේ සාකච්ඡාව ඉදිරියට ගෙනෙමු. නමුත් ඉතාම තීරණාත්මක විදිහට විශ්වවිද්‍යාලවල ප්‍රගමණය සම්බන්ධයෙන් කළ යුතුම වගකීමක් ශිෂ්‍ය සංගම් වලට තියෙනවා. ඒක තීරණාත්මකයි ආචාර මණ්ඩලයටත් වඩා අතිශය තීරණාත්මක කාර්යභාරයක් තියෙන ශිෂ්‍ය සංගම් වලට. මොකද ඔවුන් තමයි සංස්කෘතිය අඳුරන්නේ, ඔවුන් තමයි සමාජවාදය කියන එක අඳුරන්නේ, ඔවුන්ට තමයි සමාජවාදී සම්බන්ධයෙන් කළ හැකි බොහෝ දේවල් වල කැපැසිටි එක තියෙන්නේ. මම හැම වෙලේම කියනවා හූස් එකේ එළලා තියෙන පින්තූර තුනක් මාක්ස්ගේ, ලෙනින්ගේ සහ එංගල්ස්ගේ. මේ පින්තූරයට ඉඳගෙන තමයි බොහෝ විට නවකවාදී සිද්ධ වෙන්නේ. එතකොට මං අහනවා, මං අහපු ප්‍රශ්නයක් තමයි ඉස්සරහත් බොහෝ අයගෙන්, කොහොමද මේ මනුෂ්‍යත්වයේ සම්බන්ධයෙන් මෙච්චර ගැඹුරින් කතා කරපු තුන් දෙනෙක්ගේ පින්තූර එල්ලගෙන ඔයාලා මේ වැඩේ කරන්නේ මෙතන කියන්නේ. මං දන්නේ උත්තරයක් තියෙනවද කියලා. උත්තරයක් හොයාගන්න වෙයි. මොකද උත්තරයක් හොයාගත්තේ නැත්නම් මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා මේ දේශපාලනය. අපිට මේක ඉස්සරහට කරගෙන යන්න වෙන්නේ නැහැ. ඒක තීරණාත්මකයි. ඒ නිසා මං හිතන්නේ එකක් තමයි මේ බලාධිකාරය කළ හැකි වැඩ කොටසක් තියෙනවා. ශිෂ්‍යයන් ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් කළ හැකි වැඩ කොටසක් තියෙනවා. දාර්ශනිකව ඒ වැඩ කොටස ආරම්භ කිරීම මං හිතන්නේ මේ යුගයේ අතිශය වැදගත්. නිවැරදි ප්‍රශ්න ඇසී අහනවා කියන එක මේ යුගයේ අතිශය වැදගත්. මොකද අපි ඉන්නේ ඉතාම තීරණාත්මක දේශපාලන නිමේෂයේ. ලංකාව සම්පූර්ණ අංශක 180ක් කැරකිලා නැවතවතාවක් ජාතිකවාදයට හැරිලා තියෙන්නේ. ඒ නිසා විමුක්තිකාමී විශ්වාස කරන දේශපාලන කොටසක් විදිහට ශිෂ්‍ය සංගමයට මම හිතනවා අතිශය බරපතල කාර්යභාරයක් තියෙනවා ඉස්සරදී කරන්න. ඒ වගේම ආචාර මණ්ඩලයේ තියෙනවා, ආචාර මණ්ඩලයේ තියෙනවා තමන්ගේ තියෙන වෘත්තීමය මම කියන එක පාවිච්චි කරන වචනේ තමයි මේ ඇකඩමික් ඉන්ඩිවිජුවලිසම් කියන එක. මේ ඒක පැත්තකින් තියලා සහ ප්‍රිවිලේජස් පැත්තකින් තියලා දැනුම නිර්මාණය කිරීමේ කාර්යභාරයට මම හිතන්නේ මැදිහත් වෙන්න ලොකු වගකීමක් තියෙනවා. මේ මම පැහැදිලිව කියන්න ඕන එක දෙයක් තියෙනවා. මේ කිසි දෙයක් පුද්ගලික විවේචන නෙමෙයි. සහ දැන් අපි කොච්චර කතා කරත් මේක මම හිතන්නේ මේක අපිට කරන්න පුළුවන් එකම පොසිබල් විදිහ තමයි. ඒක කරන්න පුළුවන් එකම විදිහ තමයි මේකට ක්‍රියාශීලීව මැදිහත් වෙන එක. ඒ නිසා ඒක ඇතුළේ යන අර්බුද වලට ප්‍රශ්න වලට මුහුණ දෙන එකත් මම හිතන්නේ මේ සාකච්ඡාවලම එක කොටසක් කියලා.
අනිවාර්යයෙන්. කප ඔතන හොඳ තැනක්කොම අතු කරලා මේ යන දැනුම නිර්මාණය කිරීම දැනුම නිෂ්පාදනය කිරීම ගැන එතනදී මේ 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 දෙපාර්තමේන්තු අතර තියෙන යම් කිසි කොහොමද මම ඒක කියන්නේ ඝට්ටනයක්ම තමයි කියන්නේ සමහරට සෝෂල් ස්ටේටස් එක යම් කිසි දෙපාර්තමේන්තුවක තියෙන සෝෂල් ස්ටේටස් එක නිසා ඒවා අනිත් දෙපාර්තමේන්තු අතර සම්බන්ධ වීමෙන් වැළකීලා ඉන්නවා. ඒවත් එක්ක මොහරි ඩයලොග් එකක් ඉනිෂියේට් කිරීමෙන් වැළකීලා ඉන්නවා. සහ මේ වගේ හේතුත් මේ වගේ පරිසරයක් නිර්මාණය කරන්න හේතු වෙලා තියෙනවා කියලා අපි කලින් කතා කර කල්පක් පොඩ්ඩක් ඒ ගැන මතක් කරමු.
ඒ මං හිතන්නේ ඒක 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 බොහොම පැහැදිලි වෙලා තියෙනවා. මොකද එකක් තමයි සමහර දෙපාර්තමේන්තු තියෙනවා ඉතාමත් දැවැන්ත දෙපාර්තමේන්තු. මම මේක අපි ගේමු ආර්ථිකල්ජි එකට. මොකද ඒක එහෙම නැතුව එහෙම නැත්නම් ඒරුමක් වැඩක් වෙනවා. නොදන්නා දේවල් ගැන කතා කරන එක. ඉතින් මම දකිනවා ලොකු බෙදියාමේ විෂමතාවක් එකක්. ඒ බෙදියාමේ විෂමතාව මුදල් බෙදියාමේ විෂමතාව විතරක් නෙවෙයි. කියන්නේ මේ ප්‍රතිපාදන බෙදියාමේ විෂමතාව කියන එක විතරක් නෙවෙයි. ඔක පටන් ගන්නේ අර මං කියපු මුලින් කියපු කාරණේ. මොකද්ද අපිට මේ දර්ශනය සහ හියුමැනිටීස් සම්බන්ධයෙන් අපිට තියෙන මේ පොඩි කාලේ ඉඳන් අපිව මෙරු අපිට රෝපණය කරපු අදහස මොකද්ද කියන්නේ? සමාජයක් විදිහට මං හිතන්නේ රෝපණය කරපු අදහස ඉතාම නරක එකක්. ඒ කියන්නේ ජොබ් එකක් කරන්න. හරි? වැඩිපුර සල්ලි හම්බෙන්නේ නැහැ. ලංකාවේ තියෙන ලොකුම හීනෙන ඉංජිනේරු පුතෙක් සහ ඉංජිනේරු පුතෙකුයි දොස්තර දුවකුයි දොස්තර පුතෙකුයි හීනේ
තියෙන්නේ.
හරි? ඒවා හරි පුහු ඉතාම පුහු ගෘහස්ථ හීන. හරි? දොස්තර පුතාලා දුවලා මොනවද කරන්න කියන එක බොහොම පැහැදිලි. මේ මේ රෝගීන්ට සලකන විදිහ දැක්කහම පැහැදිලි මොකද්ද මනුෂ්‍යත්වය කියන්නේ. හරි? මේ විවේචනයක් කියන්නේ මේ අනිවාර්යයෙන් එකක් නෙමෙයි. විවේචනයක් කියන්නේ ඒක බොහොම පැහැදිලි. මං නැවතිලා ඉඳලා තියෙනවා රෝහල් වල බොහොම හොඳ සලකපු අවස්ථාවක් තියෙනවා. ඉතාලම නරක විදිහට සලකපු අවස්ථාවක් තියෙනවා. හරි. ඒ නිසා මං හිතන්නේ ඒ හීන හඹාගෙන යාම සම්බන්ධයෙන් අපිට රෝපණය කරපු අදහසක් තියෙනවා. මේක බොහොම දිගට සාකච්ඡා කළා දැන් මං හිතන්නේ වැදගත් මේක කතා කරන එක. ඉතින් අර ජනාධිපතිවරයා අර විදිහට කියද්දි ඒ ලෙවල් කරන ළමයි ශිෂ්‍යාවකට කියද්දි ඔයා කරන්න කම්පියුටර් සයන්ස් කියලා මං හිතන්නේ එතනින්ම ඒ ඒ ඒ ඒ ඒ හඹාගෙන යන හීන ඉවරයි. හරි. එතකොට ගෙදරක් ඇතුලේ ගත්තාම අපි දන්නවා අපි හැමෝම මේකට මුහුණ දීලා තියෙනවා. කොච්චර අපිට පුද්ගලිකව මට නැහැ. නමුත් මිනිස්සු දෙමාපියෝ බල කරනවා. මේ විෂයන් කරන්නවා මේවා කරන්න. එතකොට මං හිතන්නේ නිර්මාණශීලීත්වය මිනිසුන්ගේ තියෙන ඌමනාව එතනින්ම ඉවර වෙනවා. හරි. එතකොට අර්බුද ඊට වඩා ගැඹුරට යනවා කියලා මං කියන්නේ හැම වෙලේම. අපේ පාසල් ඇතුලේ අපිට දීලා තියෙන නිර්දේශ කරන විදිහ තමයි මේ 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 විෂයන් තෝරගන්න. මෙන්න මේවා කරොත් ඔබට පුළුවන් මේ මේ මට්ටමට යන්න, මේ රස්සාව තෝරගන්න, සමාජ ඉහළට යන්න, සමාජයේ වැංජෙබෙන්න පුළුවන් කියන එක තමයි මම හිතන්නේ අපිට දීලා තියෙන ඉතාම නරක
පූර්වාදර්ශය.
ඒ නරක පූර්වාදර්ශය ඇතුලේ තමයි අපිට පැහැදිලිව පේනවා. දැන් ආර්ථික විද්‍යාව විෂයක් විදිහට ගත්තොත් අපිට ඉතාම පැහැදිලිව කියන්න පුළුවන් අපිට එන ඉන්ටේක් එක. ඒ ලෙවල් වලින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට තීරිලා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව කරන්න යන පිරිස ඉතාම වේගෙන් අඩු වෙනවා. හරි. ප්‍රමාණිකෝලව අඩු වෙනවා. භාෂා විෂයන් සම්බන්ධයෙන් මම දන්න තරමින් ඉතාම නරක තැනකට ඇවිල්ලා තියෙනවා. භාෂා විෂයන් වල දෙපාර්තමේන්තුවට ළමයි ආය හොයාගෙන යන්න වෙලා තියෙනවා. මේ ළමයින්ට ආය කෝල් කරන්න වෙලා තියෙනවා ඉන්ටර්විව්ස් වලට එන්න අපිට චාන්ස් එකක් දෙන්න පුළුවන් මේ ස්ටඩිස් කරන්න. හරි. ඒ වගේ මට්ටමකට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ දරුණු ඛේදවාචකය රාජ්‍ය විශ්වවිද්‍යාල මේ විදිහට සිද්ධ වෙද්දී මදන අපි පහුගිය කාලේ දැක්ක කොච්චර මේ ප්‍රයිවට් යුනිවර්සිටිස් ලංකාවේ ඇරෙනවද කියන ප්‍රයිවට් යුනිවර්සිටිස් වලට යන්න පුළුවන් වේදම් කරන්න පුළුවන් ඉතාලම ප්‍රිවිලේජ් ක්ලාස් එකකින් යන මිනිස්සු අර වගේ අඩු සුදුසුකම් වැඩි සුදුසුකම් තියෙන අතට එතන යන්න පුළුවන් කැමති නම් ඉතාලම අඩු සුදුසුකම් තියෙන අපි දැක්ක උදාහරණ තමයි ඉතාලම අඩු සුදුසුකම් තියෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒවට ගිහිල්ලා ඔවුන්ගේ ඊළඟ ජම්ප් එක තමයි පිටරටකට යන්නේ හරි මේ ජම්ප් එක ගන්න බෑ සාමාන්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවක ලංකාවේ හරි එතකොට ඒ අර්බුදේ මං හිතන්නේ ඉන්ටේක් එකේ ඉඳන් අපිට පහළට දකින්න පුළුවන්. අනිත් එක තමයි වා කියපු කාරණේ තමයි මේ දෙපාර්තමේන්තු අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධය මං කලින් කිව්වා වගේම බිඳිලා තියෙනවා. ඒ සම්බන්ධය ඊටාම අර මේ ඔෆිෂල් අර මේ ලිපිලේකන සම්බන්ධයෙන් වෙන සම්බන්ධ ගණදෙනු වෙන එකකට එහායින් ගිහ එහාට ගිහිල්ලා නැහැ. හරි. මට මතකයි මම හිතන්නේ 2008 2008 වගේ කාලයක මම විශ්වවිද්‍යාලයට ගිහ බලුත පෙරදෙන විශ්වවිද්‍යාලේ ඩිස්මන් මාලිකාරච්චි අබා චිත්‍රපටය සම්බන්ධයෙන් සාකච්ඡාවක් කරා. ආර්ට් සීට් එකේ කරේ. ඉතින් ඒකට මේ ඒකට ඇවිල්ලා හිටිය يعني ඉකොනොමික්ස් කරන අයගෙන් ඇවිල්ලා හිටියේ නැහැ ගොඩක්. ඉතින් මම විතරයි ඇත්තටම මෙතන ගිහිලා හිටියේ. මම වට උදාහරණයක් කියන්නේ මේ ඒ අන්‍යෝන්‍ය සම්බන්ධය කොච්චර දුරකට බිඳිලා තියෙනවද කියන එක. අනිත් එක තමයි මම සෙකන්ඩ් ඉයර් එකේ කරපු එක සබ්ජෙක්ට් එක තමයි එකක් තමයි මේ ෆයින් ආර්ට්ස් ඩිපාර්ට්මන්ට් එකේ ෆිල්ම් ඇන්ඩ් ටීවී කියන සබ්ජෙක්ට් එක. ඉතින් ඒක කරන්නේ ඉකොන් අය මගෙන් අහන ඇයි මේක කරන්නේ කියලා. ඉතින් මම දෙන උත්තරේ මොකද්ද? හරි. මම පෙන්නන්නේ මේ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා මේ. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා. මොකද හේතුව තමයි යාලට තේරුම් කරගන්න බෑ මං ෆිල්ම් ඇන්ඩ් ටීවී කරලා කොහොමද සෙන්ට්‍රල් බැංක් යන්නේ වගේ එක. මං ෆිල්ම් ඇන්ඩ් ටීවී කරලා කොහොමද ට්‍රෙෂරි එකට යන්නේ? ඒකනේ ලොජික් එක ගොඩුවේ තියෙන්නේ.
අනිවාර්යයෙන්.
ඒකට ඒ මං හිතන්නේ ඒ දාර්ශනිකව තියෙන මෙහෙවීම ඒ බැලන්ස් එක අපේ ගිහිල්ලා තියෙනවා. දැන් ඒ බැලන්ස් එක හදන එක මං හිතන්නේ පරිස්සමෙන් හෙමින් කරන්න ඕන වැඩක්. ඒක අපේ પરම්පරාවට අයිති වැඩක්. මොකද අපේ પરම්පරාව මං හිතන්නේ අර මහාචාර්ය සෝමනසිල්ලිනේගේ හැම වෙලේම කියනවා එයා කවදාවත් දැක්කේ නැහැ කියලා මේ බයිලින්ගුවල් මේ භාෂා දෙකකින් වැඩ කරන්න පුළුවන් પરම්පරාවක් ලංකාවෙන් පිටට ගිහිල්ලා ආපහු ලංකාවට එනවා. ඉතින් මං හිතන්නේ මේ අපේ પરම්පරාව දැන් අපිට තියෙන ලොකු වගකීමක් එතනදී ඒක ඒ වගකීම හරියට ඉෂ්ට කරගන්න.
අනිවාර්යෙන්. මගේ අදහස. ඔව් අනිවාර්යෙන් කප්ප. කල්ප අපි කතා කරමු මේ පොඩ්ඩක් ඔබේ ක්ෂේත්‍රය ගැන සහ ඔබ කොහොමද මේ ප්‍රශ්නෙට මාක්ස්වාදය වගේ ශාස්ත්‍රීය එළඹුමකින් තියෙන පිටිවහල මොන වගේද මේ වගේ ප්‍රශ්නකට අපි මුහුණ දෙනකොට?
මම හිතන්නේ මම ඒ ප්‍රශ්නෙට එන්නම්. ඒකට මම උත්සාහ කරන්නේ මගේ කතාව කියන්න.
මොකද
මම හිතන්නේ අපි හැම ජීවත් වෙන්නේ අපේ කතාව කියන්නේ අන්තිමට. ඒක අපිට අපිට මම හිතන්නේ අපේ ජෙනරේෂන් එකේ වෙලා තියෙන අපේ කතාව කියන එකට වඩා මැරිච්චාගේ කතාව කියන්නේ. මොකද අපිට කලින් ජෙනරේෂන් ගානක් මැරිලා තියෙනවා ලංකාවේ සහ අපේ ජීවිත කාලය ඇතුළත. ඒ මැරිච්චාගේ කතාව කියන එකයි මම හිතන්නේ අපේ දැන් කරන්නේ. එහෙනම් අපි මේ අපි යුද්ධයේ සහ විප්ලවයේ දරුවෝනේ අපි. මම හඳුනාගන්නේ මාව එහෙම. එහෙනම් මම විප්ලවයේ සහ යුද්ධයේ දරුවේ. ඒතුළු මම දැක්කේ මැරෙන එක ගොඩක් අය. ඒතුළු මල ඉතිහාසයක් සම්බන්ධව අපි තාම සාකච්ඡා කරා. ඉතින් අපේ ඉතිහාසයට පණ දෙන එක මම හිතන්නේ අපේ වැඩක්. අපි ඒක කතා කරමු ඊළඟ සාකච්ඡාවකදී. දැන් මගේ ඉතිහාසය ගැන මම මගේ කතාව මම කියන්න උත්සාහ කරොත් මම එන්නේ තාම මේ නව ලිබරල් වාදී ආර්ථික විද්‍යාව හදාරපු කෙනෙක් විදිහට. කියන්නේ නම සම්භාව්‍යවාදී. අපි කියමු නියෝ ක්ලාසිකල් ඉකොනොමික්ස් හදාරපු කෙනෙක්. අවුරුදු 4ම මම හිතන්නේ මං කරේ මේ නියෝ ක්ලාසිකල් ඉකොනොමික්ස් ස්ටඩි කරන එක. ඉතාලම මට අනුනන් ඉතාලම නරක විෂයක්. ඒකට හේතුව තමයි ඒක ඇතුලේ තියෙන ඒක ඇතුලේ ගැඹුරු දාර්ශනික හරයක් විදිහට තියෙනවා නම් තියෙන්නේ ධනවාදය ජස්ටිෆයි කරන ධනවාදය කියන එක මේ සාධාරණීකරණය කරන එකයි ඒකේ තියෙන දෘෂ්ටිවාදයේ හරය සරලව කියනවා. ඉතින් 4 වෙනි අවුරුද්දේ යම් විදිහක මේ 4 වෙනි අවුරුද්දේ මට මේ මහාචාර්ය සුමන සිරිලිනේගේ එක විෂයක් තිබ්බා මේ ස්පෙෂල් ටොපික්ස් ඉන් පොලිටිකල් ඉකොනොමි කියලා. දේශපාලන ආර්ථිකයේ විශේෂ මාතෘකා කියලා එක විෂයක් තිබ්බා. ඉතින් මම මේක කරන්න පටන් ගත්තාම මට තේරුණා මේක මේ එයාගේ වචනේ වලින් කියනවනම් ආර්ථික විද්‍යාව කොච්චර පෞකාර විෂයක්ද කියන්නේ. හරි. එයාගේ වචන වල කියන්නේ මහාචාර්ය සුමන සිරිලිනේගේ හැම වෙලේම කියන්නේ ආර්ථික විද්‍යාව අතිශය පෞකාර විෂයක් කියලා. ඒකට හේතු තියෙන අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මම ඒකෙදි තේරුම් ගත්ත මේකේ තියෙන එක සීමාකම් නව සම්භාව්‍යවාදී ආර්ථික විද්‍යාව තියෙන සීමාකම් සහ දාර්ශනික වශයෙන් දාර්ශනිකමය වශයෙන් මේකට යන්න පුළුවන් ගැඹුර මෙන්න මෙච්චරයි කියන එක මම තේරුම් ගත්ත එක කාරණා. ඉතින් මම උත්සාහ කරා තනිව කියවන්න මාක්ස්. මොකද යා බොහෝ විට මාචර් සොමර්සෙල්ලිනගේ නිර්දේශ කරපු බොහෝ ලියවිලි තිබුණේ මාක්ස් ආදී සම්බන්ධයෙන්. හරි. එතකොට එයා නිර්දේශ කරපු එක ආර්ථික විද්‍යාඥයෙක් තමයි දේශපාලන ආර්ථික විද්‍යාඥයෙක් තමයි අන්වර් ෂේක් කියන කෙනා. අන්වර් ෂේක් මම දැන් මගේ අධ්‍යයන කටයුතු කරන ආර්ථික අත්දැකීම් කටයුතු කරන නිව් ස්කූල් එකේ නිව් ස්කූල් සෝෂල් රිසර්ච් කියන තැන ඉන්න මහාචාර්යවරේ. ඉතින් එයා දුන්න ඒ අනුශේඛික ආටිකල් එකක්. ඒ ආටිකල් එකේ ටයිටල් එක තමයි The First Great Depression in the 21st Century කියන එක. කියන්නේ 21 වෙනි සියවසේ මහා අවපාතය කියන එක. ඒක 2008 විතර ලියපු ආටිකල් එකක්. 2010 වගේ. ඉතින් ඒකේ සාකච්ඡා කරේ 2008 මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් මේකේ තිබ්බ ඒකට මාක්ස්වාදීමේ විදිහට දුන්න අර්ථකථනය. ඉතින් මම ඒක කොහොම මේ මට ඒක හරිම ස්ට්‍රයිකින් එක්ස්පීරියන්ස් එකක් ඒ සම්පූර්ණ කෝස් එකම. ඉතින් බොහොම මහන්සියලා වැඩ කරා මගේ ඩිසර්ටේෂන් එකට වැඩ කරනවට වඩා මම මහන්සියලා වැඩ කරා ඒ කෝස් එක සම්බන්ධයෙන්. ඒකේ බොහොම යා හරිම විචිත්‍රවත් විදිහට උගන්වන කෙනෙක්. ඒ ප්‍රසන්ටේෂන්ස් තියෙනවා ඒ වගේ දේවල් වලට ඉතින් බොහොම මහන්සියලා වැඩ කරා. ඉතින් ඒක ලොකු ටර්නින් පොයින්ට් එකක්. මොකද මේ වෙනකන් මම මේ වෙනකන් මේ දුවන්න මේ මැරතන් එක දුවන්න මම හිතන්නේ ලොකු එනර්ජි එකක් එතනදී හම්බුණා කියන එක මම හිතන්නේ එතන මට කියන්න තියෙනවා. ඉතින් මම අවුරුදු කීපයක් පෙරදිනේ වැඩ කරනකොටත් සම්පූර්ණ කාලය මෙඩංගු කරේ මාක්ස් කියවන්න එකක්. පොඩි ටිප් එකක් දෙන්න කැමති මේ කියවන්න කැමති අයට මේ පෙරදිනේ විශ්වවිද්‍යාලයේ ලයිබ්‍රරි එක කියන්නේ මේ ට්‍රෙෂර් මේ එක මේ මොකක්ද ඒකට කියන්නේ මේ එක මේ ලොකු නිදන් වස්තුවක් වගේ එකක්. පුළුවන් නම් කියවන්න කැමති හැම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම කරුණාකරලා යන්න ලයිබ්‍රරි එකට. මොකද මේ රටේ හොයාගන්න බැරි සමහර පොත් තියෙනවා පොත්ගුලිය හැංගිලා. මම කරන එක දෙයක් තමයි පෙරදිනේ ආපුවම නිවාඩුවට ෆොටෝකොපි කරගන්නවා සම්පූර්ණ පොත් තියෙනවා. අරගෙන ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා කියවන්න හේතුව තමයි ඒ පොත් මෙහෙ හොයාගන්න බෑ. ඒක අතිශය දුර්ලභයි, අතිශය එක්ස්පෙන්සිව්. මේ හරිම ගණන් ඉලා අධිකයි. ඒ නිසා සමහර පොත් තියෙනවා මේ 1970න් පස්සේ කවුරුත් බර කරලා නැහැ. හරි. ඒ තමයි මම හිතන්නේ අපේ අර්බුදේ සාක්ෂි. ඔන්න තියෙනවා ගිහිල්ලා බලන්න පුළුවන් පොත් මේ ලයිබ්‍රරි එකේ කවුද පාවිච්චි කරලා තියෙන්නේ, කවද්ද බරව කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ අර්බුදේ 90 ගණන් වලින් පස්සේ බොහෝ ෆිලොසොෆිකල් පොත් එහෙම අරගෙනම නැහැ කට්ටිය. හරි. ඊට පස්සේ අර මේ සමහර ඉරෝටික් පේන්ටින්ග්ස්, ඉරෝටික් ප්ලේට්ල තියෙන ඒවා කපාගෙන ගිහිල්ලා තියෙනවා. ඒකේ පෙන්නන වෙන සයිකොලොජි එකක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉන්න අයගේ වෙන සයිකොලොජි එකක් පෙන්නනවා මේ ඉරොටිසම් සම්බන්ධ ඉරොටික් සම්බන්ධයෙන් එයාලා මේ කපාගෙන ගෙදර තියාගන්න තමයි එයාලගේ උමනාව තියෙන්නේ. මේ මං කියන්නේ මේ අපේ තියෙන හිල්, අපේ සිදුරු, අපේ තියෙන ප්‍රශ්න. හරි. අපේ ඇකඩමියා ඇතුළේ තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ පොත් කියවන්න කපාගෙන ගෙදර අරන් යනවා. ඒක තමයි කල්චර් එක. එතකොට ඉතින් මම ඊට පස්සේ දිගට මාක්ස් කියවන අතර උත්සාහ කරනවා මේ ලංකා ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් ස්ටඩි කරන්න. මොකද යම් විදිහක ජාතික ප්‍රශ්නය කියලා කියන්නේ විමුක්තිය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නය පැති දෙකකින් ගැටෙන එක තැනක්. එකක් තමයි LTT සංවිධානයකට දුන්න ආදර්ශ, LTT සංවිධානයකට අප්‍රෝච් කරපු විදිය සහ ඒකට දකුණේ විමුක්ති සංවිධාන විමුක්තිකාමී සංවිධානයක දිරිතු ජවිපේ ඒකට දුන්න අර්ථකථනය. මොකද්ද කියන එක යම් විදිහක ගැටෙන එක තැනක් තමයි ලංකා ජාතික ප්‍රශ්නය, දෙමළ ජාතික ප්‍රශ්නය. බයි ඒකට සෑහෙන කාලයක් මිඩංගු කරා ඒක තේරුම් ගන්න, ඒක අධ්‍යයනය කරන්න. ඉතින් මගේ නිබන්ධනය වෙන්නෙත් මගේ විශ්වවිද්‍යාල කාලේ, කියන්නේ අන්ඩර්ග්‍රැජුවෙට් කාලේ පළවෙනි නිබන්ධනය වෙන්නෙත් පශ්චාත් යුද සංවර්ධනය සම්බන්ධයෙන්. ඒකට මම සෑහෙන කාලයක් මිඩංගු කරා මගේ ජීවිතයෙන්. සහ ඊට පස්සේ මම ඇමරිකාවට එනවත් එකම සමාජ පරීක්ෂණ පිළිබඳ නවපාසලේ මට හම්බෙන ආචාර්ය උපාධිය හදාරන්න අවස්ථාවක්. ඒකත් එක්ක මම හිතන්නේ යම් විදිහක ලොකු උදව්වක් වෙනවා ඇකඩමියාව ඇතුලේ මේක ඉතාම සංවිධිතව සහ සංවිධිතව හදාරන්න. ඉතින් ඕකයි මගේ කතාව බොහොම සරලව. ඉතින් මම අනිත් වැදගත්ම දේ තමයි මම හිතන්නේ මේක ඇතුලේ වහපු අනිත් කොටස තමයි ඇයි මාක්ස්වාදය කියන එක. හරි. ඇයි මාක්ස් කියන එකනේ ගොඩක් අය අහන ප්‍රශ්නේ. ඉතින් ඇයි මාක්ස් කියන එකට ඉතින් මම උත්තරයක් දෙනවට අමතරව මට කියන්න පුළුවන් අහගෙන ඉන්න අයටත් දෙලින්ටත් කියවන්න පුළුවන් නම් ටෙරි ඊගල්ටන්ගේ පොතක් තියෙනවා Why Marx Was Right කියලා. මාක්ස් නිවැරදි ඇයි කියලා. ඒක කිව්වොත් වඩා සංවිධිත උත්තරයක් හම්බෙන්න පුළුවන්. ඇයි මාක්ස් තාම රෙලෙවන්ට්? ඇයි මාක්ස් කියන්නේ මාක්ස් 19 වෙනි සියවසේ දාර්ශනිකයෙක් නොවෙන්නේ සහ ඊටාම ෆියුචරිස්ටික්, ඊටාම අනාගතවාදී දාර්ශනිකයෙක් වෙන්නේ කියන එකට ඒකෙන් උත්තරයක් හම්බෙන්න පුළුවන්. නමුත් ඇයි මට මාක්ස් හම්බෙන්නේ සහ ඇයි මට මාක්ස් වැදගත් වෙන්නේ කියන එකට පොඩි උත්තරයක් දුන්නොත් මම හිතන්නේ ධනවාදය විස්තර කිරීම ධනවාදයේ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් අද්විතීය කාර්යභාරයක් කරලා තියෙනවා කිසිම කෙනෙකුට වඩා කාල් මාක්ස්. එනිසා මම යෝජනා කරනවා කරුණා කරලා මාක්ස් ගණ ලියපුවා කියනවට වඩා මාක්ස් කියවන්න. මාක්ස් කියවන්න ඔහුගේම වචනවලින්. හරි. කෙනෙක්ට පටන් ගන්න පුළුවන් කොමියුනිස්ට් ප්‍රකාශනයේ මාක්ස් ආයිංගර්ස්ගේ කොමියුනිස්ට් ප්‍රකාශනයේ තාමත් අතිශය නිර්මාණශීලී අතිශය විචිත්‍ර ලේවිල්ලක් අතිශය විද්‍යාත්මක ලේවිල්ලක් කොමියුනිස්ට් ප්‍රකාශනය. සහ කෙනෙක්ට ඊළඟට කියවන්න පුළුවන් මාක්ස්ගේ ප්‍රාග්ධනයේ වොලියුම් 3 වෙලුම් 3 පළවෙනි සහ දෙවෙනි සහ පළවෙනි දෙවෙනි සහ තුන්වෙනි වෙලුම් 3 යෝජනාවක් විදිහට කියන්නේ. සහ මිස් කරගන්න එපා ද ජර්මන් ආයිඩියොලොජි කියන එක. ජර්මන් දර්ශනවාදයේ දෘෂ්ටිවාදයේ ඒක මිස් කරගන්න එපා. ඉතින් මේ කීවීම ඇතුලේ මම හිතන්නේ මම තේරුම් ගත්ත එක දෙයක් තමයි ධනවාදයේ සහ ධනවාදයේ විස්තර කිරීම සම්බන්ධයෙන් අද්විතීය කාර්යභාරයක් මාක්ස් කරලා තිනවා. ඒ කාර්යභාරය වෙන කවුරුත් අතින් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා යම් විදිහක අපිට තියෙන වගකීමක් ඔබ පරිස්සමෙන් කියවන්න සහ ඒ දැනුම යම් විදිහක අපි අතර බෙදා ගන්න. ඒක එක 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 ප්‍රධාන හේතුවක් වන දැනේ මම ආක්සාදය නැවත හදාරන්න සහ ඒකට වැඩිපුර කාලයක් යොදවන්න. අපි කතා කරමු තව මට කියන්න දේවල් ටිකක් තියෙනවා.
අනිවාර්යෙන් කප අපේ අර අපේ පළවෙනි සාකච්ඡාවේ අපි දෙන්න කතා කරා මේ 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 හියුමැනිටිසම් මානවශාස්ත්‍ර පිටේ තියෙන අර්බුදය සහ දර්ශනය. ඒ දර්ශනයේ තියෙන යම්කිසි අර්බුදයක් ගැන අපි ඒක ගැන පොඩ්ඩක් කියමුද කප?
යා මං හිතන්නේ මං ඉස්සෙල්ලා කිව්වා වගේම මේ මේ මානවශාස්ත්‍ර සහ සමාජීය විද්‍යාවන් වල තියෙන එක ගැඹුරටම කියොත් අර්බුදයේ ගැඹුරටම කියොත් මං හිතන්නේ අර්බුද ඒක දෙකකට බෙදන්න පුළුවන්. මේ දෙකම අතිශය දාර්ශනික අර්බුදයන්. පළවෙනි අර්බුදයට මං කියන්නේ මේ අපිට තියෙන ලොකු ෆිලොසොෆිකල් ක්‍රයිසිස් එක. මේ ෆිලොසොෆිකල් ක්‍රයිසිස් එක මං දෙකකට බෙදන්න කැමති කොටස්. පළවෙනි කොටස තමයි අපේ ෆැකල්ටිස් වල තියෙන දර්ශන දෙපාර්තමේන්තු වල තියෙන ලොකු අර්බුදයක්. يعني දර්ශනයේ විෂයක් විදිහට හැදෑරීමේ ලොකු අර්බුදයක් තියෙනවා. හරි. ඒ දර්ශන දෙපාර්තමේන්තු වලින් කළ යුතු වගකීම කරනවද කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් මට මතක් කරන්න ඔයා කිව්වොත් එහෙනම් මට කියන්න කියලා කීප දෙනෙක් ලංකාවේ දර්ශනය සම්බන්ධයෙන් ඉතාම ගැඹුරින් වැඩ කරපු අය මට මතක් වෙන්නේ නම් 3-4 විතර. ඉතාම අවංකව කියනවනේ. ඒ කියන්නේ මට ඉතාම ස්ට්‍රයිකින් ඉතාම මේ සොලිඩ් වැඩ කරපු ඉතාම මේ මේ කොහෙසිව් වැඩ කරපු තම මේ 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 යම් විදිහක විශ්වීය දැනුම අපිට ගෙනාපු අය කීප දෙනෙක් කියන්නේ කිව්වොත් කීප දෙනෙක් තමයි මට මතක් වෙන්නේ. එතකොට එතන මං හිතන්නේ ඇකඩමියාව ඇතුලේ ඩිසිප්ලින් එකක් විදිහට දර්ශනයේ ලොකු අර්බුදයක් තියෙනවා. හරි. ඒක කොච්චර දුරට මිනිස්සු අතරට යනවද කියලා. හැබැයි ඒ අර්බුදය මං පටවන්නේ ඒ දෙපාර්තමේන්තු වල ඉන්න අයගේ ඔළුව මට මත්තම පටවන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒ දෙවෙනි අර්බුදය තමයි මං හිතන්නේ අපිට තියෙනවා හැදෑරිය යුතු දර්ශනය මොකක්ද කියන එක සම්බන්ධෙත් ලොකු ප්‍රශ්න. ඒ කියන්නේ දැන් අපිට මං ඔයාලට මෙහෙම දෙයක් කියන්නම්. මං පොඩ්ඩක් හිතුවා ඒ ගැන එයාගෙන පොඩ්ඩක් කතා කරනත් මේ දාර්ශනිකෙක් ඉන්නවා ඉංග්‍රීසි දාර්ශනිකෙක්. ඔහුට ඉන්දියා සමාවයත් තියෙනවා. ඔහුගේ නම තමයි රොයි බාෂ්ක. රොයි බාෂ්ක එක තැනකදී එයා ඔහුගේ ඔහු විද්‍යාත්මක දර්ශනය හදාරීමේ ඉඳන් යම් විදිහක ඩයලෙක්ටිකේ මාක්ස්ගේ ඩයලෙක්ටිකේ හදාරන එකට වෙනකන් අකු දාර්ශනිකයෙක්. ඉතාලම අන්ඩර්රේටඩ් දාර්ශනිකයෙක්. අඩුවෙන් සාකච්ඡා වෙච්ච දාර්ශනිකයෙක්. මම දැන් අපිට අතිශය වැදගත් වෙනවා මේ රොයි බාෂ්ක ගැන ටිකක් සාකච්ඡා කරන එක. රොයි බාෂ්ක එක තැනක කියන එකක් තමයි මේ 21 වෙනි සියවස වෙනකන් මිනිස්සු ගොඩනගපු දර්ශනයේ වැඩිපුර තියෙන දාර්ශනික කැලිකසල කියන්නේ. ඔහු කියනවා ඔයවට කියන්නේ මේ ෆිලොසොෆිකල් රබිෂ් කියලා. හරි. ඇයි එහෙම කියන්නේ? ඒකට හේතුව තමයි ඒ කිසිම දර්ශනයක් මිනිසුන්ගේ විමුක්තිය වෙනුවෙන් උදව් කරන්නේ නැහැ. හරි. අනිත් එක තමයි ඔහුගේ අනිත් පොයින්ට් එක තමයි දෙවෙනි පොයින්ට් එක තමයි මේ දර්ශනේ හැම වෙලේම අහලා තියෙන්නේ. මේ කැලිකසල කියන දර්ශනේ හැම වෙලේම අහලා තියෙන්නේ වැරදි ප්‍රශ්න. නිවැරදි ප්‍රශ්න නෙවෙයි. හරි. ඒ අර්ථයෙන් ඔහු කියන්නේ එහෙම නැතුව මේ පුද්ගලික මනෝභාවයක් නෙවෙයි මේ කියන්නේ මේ මේ මේවා මේ ජරාව කියන එක නෙමෙයි ඔහු කියන්නේ. ඔහු කියන්නේ මේවා රබිෂ්. ඒකට හේතුව තමයි මේ විමුක්තියට උදව් කරන්නේ නැහැ. එක පැත්තකින් ඒකේ අනිත් අදහස තමයි ඒක ධනවාදී විවේචනය කරන්නේ නැහැ කියන එක. අනිත් කාරණේ තමයි මේ කිසිම දර්ශනයක් නිවැරදි ප්‍රශ්න අහලා නැහැ මේ වෙනකම්. හරි. එනිසා මම කියන්නේ මම යෝජනා මම උත්සාහ කරන්නේ කියන්නේ දාර්ශනික දෙපාර්තමේන්තු දාර්ශනික හැඩෑරීම් මම හිතන්නේ නිවැරදි ප්‍රශ්න අහලා නැහැ මේ වෙනකම්. හරි. ඒ නිසා ඒ එළඹීමේ දාර්ශනික එළඹීමේ ලොකු අරුබුදයක් තියෙනවා. දෙවෙනි අරුබුදේ තමයි මම ඔයාලට ඉස්සෙල්ලා කලින් කිව්වා වගේම කියන්නේ අපිට තියෙන ජීවිතයේ ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ crisis of life කියන එක මම හිතන්නේ වඩා බරපතල මේකෙදි. මොකද්ද අපිට තියෙන ජීවිතයේ අරුබුදය? ජීවිතයේ අරුබුදය තමයි ධනවාදය. අපි ජීවත් වෙන්නේ ධනේශ්වර සමාජයක. අපි ජීවත් වෙන්නේ ඉතාම පිලිස්තියන් සමාජයක. මේ මේ හැමදේම මිල කරන්න පුළුවන් හැමදේමටම මේ විලක් දෙන්න පුළුවන් සමාජය. ඉතින් ඒ නිසා තමයි අපි ඉතාම ඉන්ඩිවිජුවලිස්ටික්. අපි ඉතාම ඒලියනේටඩ්. අපි ඉතාම පරාරෝපිත. අපි ඉතාම ආත්මార్థකාමි මිනිස්සු බවට පත් වෙලා තියෙනවා. ඒතර මේක ඇතුලේ තියෙනවා මේක ඇතුලේදී මනුෂ්‍යත්වය කියන එක සම්පූර්ණ අර්බුදයට ගිහිල්ලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් ද මිනිස්සු විදිහට සංවේදනය කරන්න? අපිට පුළුවන් ද එකිනෙකාගේ තියෙන වෙනස්කම් අපේ බලයක සම්බන්ධ නොකර අපේ අපිට පුළුවන් ද එකිනෙකා අතර තියෙන වෙනස්කම් බලයක සමපාත නොකර සම්බන්ධ වෙන්න? එහෙම කරන්න බෑ. හරි. අපිට පුළුවන් ද එකිනෙකාගේ තියෙන වෙනස්කම් වලට වටිනාකමක් දෙන්න? අපි එකට ලෑස්ති නැහැ. අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ මේ ලැඩ එකේ ඉස්සරහට නගින්න, ඉදිරියට යන්න. ඒ නිසා මම හිතන්නේ අතිශය කූට, අතිශය ව්‍යාජ සම්බන්ධකම් තමයි අපි මේ වෙනකන් මේ වෙද්දී අපේ නඩත්තු කරන්නේ. මේක බිඳින්නේ කොහොමද? මම හිතන්නේ පැති දෙකකින් මම කියපු විදිහට අරුතේ තියෙන එකක් තමයි දාර්ශනික වශයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැදෑරීම් සම්බන්ධයෙන්. හැදෑරීම් සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තියෙනවා. අනිත් එක තමයි ජීවිතයේ ලොකු අරුතේකට ගිහිල්ලා තියෙනවා. ඒ ජීවිතයේ තියෙන අරුතේ පැහැදිලිව ප්‍රකාශමාන වෙනවා. සියලුම ස්තරයන් වල. ඒතර විශ්වවිද්‍යාලයට එන්නේ විශ්වවිද්‍යාල ඇතුලේ ආචාර්යවරු, ශිෂ්‍යු සහ අනිකුත් පිරිස ඉන්නේ අර 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 එළියෙන් එන සමාජයේම එක 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 හැඩතලයක් එක පිරිසක්. ඒතර මේ අර්බුදය ඉතාම පැහැදිලිව ප්‍රකාශමාන වෙනවා මම හිතන්නේ අපේ ඇකඩමියාව ඇතුලේ ඒ විදිහට.
අනිවාර්යෙන් මට එක කියද්දී මතක්ුනේ ගාත්‍රි ස්පිරක් මානව ශාස්ත්‍රයක් පිළිබඳව කියපු දෙයක් ගන්න ඉස්සරක් කියලා තියෙනවා. අපි සාහිත්‍ය එහෙම නැත්නම් දර්ශනය වගේ දේවල් බොහොම වගකීමක් ඇතුව පාවිච්චි කරනවා නම් අපිට කරන්න පුළුවන් මේ ක්ෂේත්‍රය ඇතුලේ රීඅරේන්ජ්මන්ට් ඔෆ් ඩිසයර්ස් කියලා කියන්නේ අපි ජෙනරේෂන් එකක් අපි මෙච්චර කාල අරගෙන ආපු අපේ ඩිසයර්ස් අපිට රීඅරේන්ජ් කර ගන්න පුළුවන් මේ මොකක්ද අපි අපේ ඔබ කියන මේ ඉමැන්සිපේෂන් කල්ප මට ඒතරක් පොඩි ගැටලුවක් තියෙනවා. කොහොමද ඉමැන්සිපේෂන් එකට විමුක්තිය යන්නේ? ඔබගේ අදහස මොකක්ද? මොකද්ද ඔය විමුක්තිය කියන්නේ කියන්නේ?
Well මේවා ඇත්තටම මම හිතන්නේ ඒක ටිකක් බරපතලම මාතෘකාවක්. මගේ කාලේ වැඩිපුරම මෙඩංගු කරමින් ඉන්නේ විමුක්තිය කියන එකක් තේරුම් ගන්න නිසා ඒක ලංකාව ඇතුලේ අපිට තියෙන possibilities මොනවද කියන එක තේරුම් ගන්න. මේ ළඟදී මම දැන් මේ ඡන්ද ප්‍රතිපල දැක්කහමත් මම හිතන්නේ අපිට පැහැදිලිව පේනවා දේශපාලනයේ තියෙන පාර්ලිමේන්තුව ඇතුළේනේ පාර්ලිමේන්තුවෙන් පිට කියන එක. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් පිට මිනිස්සු සංවිධානය කිරීම කියන එක මම හිතර අපිට එකතු වෙලා තියෙන දේශපාලනේ. හරි. ඒ නිසා මම හිතන්නේ විමුක්තිය කියන්නේ මොකක්ද කියන එක ගැන අහුවොත් තනි උත්තර දෙන්න මම කැමති නැහැ. මේකට හේතුව තමයි විමුක්තිය කියන එක මගේ පුද්ගලික අදහසක් නෙවෙයි. අතිශය සමාජීය කාරණයක්. අතිශය සමාජීය කාරණයක්. ඒ නිසා විමුක්තිය කියන්නේ නිර්වාණය නෙවෙයි. ඒ නිසා ඒක වර්ධව වටහා ගන්න එපා. නිර්වාණය නෙවෙයි. මම විශ්වාස කරන විමුක්තිය අතිශය සමාජීය කාරණයක්. ඒක ඔබේ විමුක්තිය මගේ විමුක්තිය. ඒ කියන්නේ කිසිදු සමාජීය ප්‍රශ්නයක් මගේ විමුක්තියෙන් ගැලවෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබේ විමුක්තියට සම්බන්ධ වෙන සියලුම ප්‍රශ්න මගේ විමුක්තියටත් අනිවාර්ය වශයෙන් සම්බන්ධයි. ඒ අර්ථයෙන් තමයි මම හිතන්නේ උතර මේක එක තැනකදී මම මතු කරා මේ අර ජෝර්ජ් ෆ්ලොයිඩ්ව මරණකොට ඇමරිකා එක්සත් ජනපදයේ ඒක අනිවාර්ය වශයෙන් සම්බන්ධයි. මිනිස්ෙක් විදිහට ඇමරිකන් එක්සත් ජනපදයේ ආණ්ඩුව පොලිසිය මට දෙන අනන්‍යතාව මොකක්ද කියන එකට. හරි. ඒ කියන්නේ ඔහු කළු මං දුබුරු නෙවෙයි. විමුක්තිය කියන්නේ වර්ණයෙන් සම්බන්ධ වෙන එකක්වත් ජාතින් වර්ගයෙන් සම්බන්ධ වෙන එකක් නෙමෙයි. ඒක මං හිතන්නේ මනුෂ්‍යත්වයේ තියෙන ගැඹුරම තියෙන හරයක්. ඒක මේ ඒක මෙටාෆිසිකල් එකකුත් නෙමෙයි. ඒක පාරභෞතික එකකුත් නෙමෙයි. ඒක අතිශය සමාජීයයි. අතිශය මැටීරියල්. අතිශය භෞතිකයි. ඒතකොට මං හිතනවා තිනේට තේරුම් ගන්න පුළුවන් මං කතා කරන්නේ සමාජවාදී සමාජයක් කියන්නේ.
අනිවාර්යෙන්.
හරි එතන එහාට යන්න පුළුවන් නම් මං කැමති කොමියුනිස්ට් වාදයට වෙනකම් නමුත් අපිට තියෙන හයිපොතීසිස් එක මේ කොහොම හරි අපි ඉන්නේ විප්ලවීය කාලයක නෝන නිසා අපිට තියෙන හයිපොතීසිස් එකක් විතරයි උපනිවේශයක් විතරයි ඉතින් අපිට පුළුවන් ඒක ගැන කතා කරන්න විමුක්තිය සම්බන්ධයෙන් තවත් මං හිතන්නේ තින්න කලින් අහපු දේ මොකද්ද මට මගේ ඔළුවෙන් එක ගියා
නෑ මම කතා කරේ දැන් අපි කාචිස්තිලා කිව්වා වගේ ඔබ කිව්වා වගේ අපි අර ලැඩ එකක් යන්න තමයි අපේ මානසිකත්වය අපි හදාගෙන තියෙන්නේ අපේ දෙමාපිය වෙන පුළුවන් සමාජයෙන් වෙන පුළුවන් මේ ස්ටෙප් එකකින් ඊට පස්සේ අපි ඉදිරියට යන්නේ කොහොමද කියන එක නමුත් හියුමැනිටීස් වගේ ඩිසිප්ලින් එකකට නැත්නම් ඩිසිප්ලින් එකක් කියනට වඩා අධ්‍යයන ක්ෂේත්‍රයකට තියෙන ලොකු පොසිබිලිටි එකක් තමයි මේ ඩිසයර්ස් රී අරේන්ජ් කරන එක කියලා අය කියනවා
යා මං හිතන්නේ මේකයි මං හිතන්නේ අපි හැමෝම දෙවල් එක කළ යුතුයි අනිත් හැම දෙයක්ම කරා උදාහරණ ගොඩාක් මට කියන්න පුළුවන් මං පරිස්සමෙන් කතා කරන්න උත්සාහ කරනවා මොකද මං පිට යන්න පුළුවන් ගොඩක් කර දැන් ඔයා කතා කරද්දි මගේ ඔළුවෙන් වහපු ප්‍රශ්න ගියා එක දැන් මෙහෙම දෙයක් තියෙනවා දැන් ඔයා මං හිතනවා අහලා තියෙයි ජෝර්ජ් ලූකාෂ් කියලා හිටියා මේ ඔස්ට්‍රියන් ඔස්ට්‍රියන් දෙය නැහැ හංගේරියන් ෆිලොසොෆර් කෙනෙක් මාක්ස් ආර්ය දාර්ශනිකයෙක් ජෝර්ජ් ලූකාෂ් කලින් එයාගේ මූලික ලියවිලි එයා කරමින් හිටියේ මේ නව කතාව සම්බන්ධයෙන් එයා ලියපු පොතේ නිකන් තමයි තියරි ඔෆ් නවල් කියන්නේ හරි ඒ සාකච්ඡාව එහෙම ඇවිල්ලා එයා එතනින් සම්පූර්ණ අයින් වෙලා එයා සම්පූර්ණ ඊළඟට සාකච්ඡා කරන එයාගේ ජීවිතේ එකම පරමාර්ථය වෙන ඊට පස්සේ සාකච්ඡා කරන එක මාක්ස්වාදය. ඔහු ලියන පොතක් මේ The History of Class Consciousness කියලා. ආමත් අතිශය වයිබ්‍රන්ට් පොතක් The History of Class Consciousness. මම නැවත නැවත යන පොතක් ඒක. ඉතින් මම ඔයාලට මේ පෙන්නන්නේ මේ 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 අර කෙනෙක් අර නවකතාව කියන එක විභාග කරමින් හිටපු කෙනෙක්. නවකතාවේ තිබ්බ න්‍යාය ආකාරය විභාග කරපු කෙනෙක් කොහොමද මේ දේශපාලන අතිශය විමුක්ති කාමී සාකච්ඡා කරන පන්ති දේශපාලනයට සම්බන්ධ වෙන දේශපාලන දර්ශනයක් පිළිබඳව සාකච්ඡා
කරන්නේ.
හරි මේ මං කියන්නේ මේ කිසි දෙයක් ව්‍යුක්ත නැහැ කියන එක. අපි මේ හදාගෙන තියෙන දුරාවලිය ඇතුළේ අපි හදාගෙන තියෙන ව්‍යුහය ඇතුළේ අපි හදාගෙන තියෙන ආර්ථික සංස්කෘතිය ඇතුළේ අපි හදාගෙන තියෙන ලයිෆ් ස්ටයිල් එක ඇතුළේ මං හිතන්නේ මේ හැමදේම අපිට පුළුවන් ලේසියෙන් ව්‍යුක්ත කරන්න. හැබැයි මේ දේවල් මං හිතන්නේ යථාර්ථය ඇතුළේ අතිශය සම්බන්ධයි. එකට එකක් සම්බන්ධයි. එතකොට තව ඉස්සරහට ගියොත් ටිකක් මම කියන අපිට තියෙන ලොකු අරුබුදයක් තමයි මේ 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 විශ්වවිද්‍යාල ඇතුලේ අර මේ අරමුණු හඹාගෙන යනවනේ ගොඩක් අය ඒක මෙහෙමයි ඉතින් වැරදි කියන්න බෑ සමහර දේවල් හැබැයි මගේ විවේචනයක් තියෙනවා ඒ අරමුණු හඹාගෙන යාම ඇතුළේදී සමහර අය පයින් ගහගෙන යනවා සමහර අය ඒ තියෙන අනිකුත් සියලුම වගකීම් බොහෝ දේවල් මග ඇරලා යනවා එතකොට මේ හඹාගෙන යම් කියන ඒවා ඉතින් ෆ්‍රොයිඩියන් හඹාගෙන ඩ්‍රයිව්ස් ට අන්තිමට එතකොට ඒවට ඒවා මිනිස්සු දෙර හැම වෙලෙම තියෙන දෙයක් නමුත් ගැටලුව තියෙන්නේ මේ හඹාගෙන යම් ඇතුලේ මම හිතන්නේ අපි කළ යුතු බොහෝ දාර්ශනිකව කළ යුතු වැඩ කටයුතු මග අරිනවා ඒවා ඒ විදිහට සිද්ධ වෙන්නේ එතකොට ඒ අර්බුදයේ පැහැදිලිව දකින්න පුළුවන් මේ අලුත් පරම්පරාවේ يعني මට ඉමීඩියට්ලි මට පස්සෙන් ඉන්න පරම්පරාව යම් විදියක විශ්වවිද්‍යාල ඇතුලේ ස්ථානගත වුණාට පස්සේ කොහොමද වැඩ කරන්නේ කියන එක ටිකක් බලුවා. දැන් මම ඔයාලට මෙහෙම දෙයක් කියන්න. දවසක් මම මේ දෙස්මල්ලිකාරච්චිගේ ගෙදර මහාචාර්ය දෙස්මල්ලිකාරච්චි ගෙදර යනකොට දෙස්මල්ලිකාරච්චි වැඩ කරනවා. දැන් දෙස්මල්ලිකාරච්චි තමයි කියන්නේ අවුරුදු 75කට ආසන්නයි. 75 76ක් වගේ. මම මේ චරිත ගැන කියන්නේ මේවා වැදගත් මං හිතන්නේ. දෙස්මල්ලිකාරච්චි වැඩ කරනවා ඉඳගෙන පුටුවක. ඔහුගේ ආලින්දේ එක කොනක ඉඳන් අනිත් කොන වෙනකන් පොත්. ඒ කියන්නේ ෆයිල් සහ පොත්. මම අහුවා ඇයි මේ විදිහට තියලා තියෙන කියලා. එයා කියනවා කල්ප මේක ආටිකල් එකක් කියනවා. ඒ ආටිකල් එකේට ඕන දේවල් තමයි මේ පෙළ ගහලා තියෙන්නේ. බලනකොට අරගෙන එක 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 ආටිකල් එකක්. ඒ ආටිකල් එක එයා ලියපු එකක් 1970 ගණන්. ඒ මිනිස්යාගේ වැඩ කරන සංස්කෘතිය මම කියන්නේ. එතකොට ඒ 70 ගණන් වල ආටිකල් එක රිෆර් කරලා තමයි මෙයා මේක ලියන්නේ ඊට පස්සේ. අපිට තියෙනවා ඒ වගේ වැඩ සංස්කෘතියක්. කී දෙනෙකුට තියෙනවා ඒ වගේ වැඩ සංස්කෘතියක්. ඒක කැඩලා තියෙනවා. හරි? එතකොට මං යෝජනා කරන්නේ මේ මාට ඉමීඩියට්ලි ඉන්න પરම්පරාවට කරුණාකරලා ඒකන ටිකක් හිතන්න. මොකද මේ වැඩ සංස්කෘතිය අනිවාර්යෙන් අවශ්‍යයි ශාස්ත්‍රීය ජීවිතයට. ඒක ඒක බිඳ ඒක බිඳුනොත් ඩොමෙස්ටිකේට් වුණොත් මං හිතන්නේ අපිට වරදිනවා. පෙරදෙන විශ්වවිද්‍යාලය හදලා තියෙන්නේ ඩොමෙස්ටිකේට් විශ්වවිද්‍යාලයක් විදිහට නෙමෙයි. ඒ කියන්නේ පෙරදෙන හදලා තියෙන්නේ ඒක ඇතුලේ මේ ඉඳලා වැඩ කරන්න පුළුවන් විදිහට. ගෙදර යන්න නෙමෙයි. තිල්ලි බැලුවොත් තිල්ලි දන්න නිසා ජියෝග්‍රාෆි එක මං කියන්නේ අපිට තියෙනවා මේ සමර් හවුසස්. අපිට තියෙනවා අර උඩ සර්කිට් බංගලෝ එක. දැන් මේවා හදලා තියෙන්නේ මේ පාටි එහෙම තියන්න නෙවෙයි ආ. මේවා හදලා තියෙන්නේ මේ මිනිසුන්ට කතා කරන්න, සාකච්ඡා කරන්න. මිනිසුන්ට කොන්ෆරන්සස් තියන්න. මිනිසුන්ට මේ ඇකඩමික් කොන්ෆරන්සස් තියන්න විශේෂයෙන්. ඒකට ආපුවාම ඒ වගේ නවාතන් ගන්න, සාකච්ඡා කරන්න, මිනිසුන්ට වාද කරන්න. මතර ඒ මේ මම කියන්නේ මේ බ්‍රිටිෂ් සංස්කෘතිය හොඳයි කියන එක නෙමෙයි. එක එක පැත්තකින් අපිට බැර වුණා මේ අපිටම හරියන දාර්ශනික අපිටම හරියන ශාස්ත්‍රීය සංස්කෘතිය හදාගන්න අපිට බැරි වුණා. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒකේ ගැඹුරම තියෙන්නේ අපි කොලනයිස් කරපු එක. මම ඒක ඩිනයි කරන්නේ නැහැ. කියන්නේ මේ ඉංග්‍රීසි සංස්කෘතිය හොඳයි කියන එක නෙමෙයි. මම කියන්නේ ඒ තිබුණු සම්පත් වලින් වැඩ ගැනීමේ හැකියාව අපිට ඉන්දියාව වගේ කරන්න බැරි වුණා කියන්නේ. හරි, ඉන්දියාවේ තිබ්බ ඇකඩමියා එක හැදුන විදිහට අපිට ගොඩනගින්න බැරි වුණා කියන එකයි මම හිතන්නේ මගේ විනිශ්චය. ඒතකොට ඒක එක අපිට හැම පරාසයකම දකින්න පුළුවන් සමාජ ජීවිතය ඇතුලේ. නමුත් මම හිතන්නේ ඒකෙන් කියන්නේ ඉන්දියාව හොඳයි කියන එක. නමුත් මම යෝජනා කරන්නේ ඒ තියෙන ව්‍යුහයන් අපි වඩා වැඩදායි විදිහට පාවිච්චි කරේ නැහැ කියන එක. ඉතින් මේ උදාහරණ කීපයක් කියන්නේ අනිත් එක තමයි යා අපි තිල්ලිගේ තව ප්‍රශ්න මේකට යම් මම කියන්න හිටපු දෙයකට ඔලු යයි නිසා
හරි දැන් කවුද දැන් අපි මේ પરම්පරාවේ අය දැන් මේ ඇකඩමියක ඉන්න අය සහ ඇකඩමියකට එන්න බලාපොරොත්තු වෙන ඉන්න අය නැත්තම් ඊට එළියේ ඉඳන් වැඩ කරන අය කොහොමද මේ මානව ශාස්ත්‍ර අධ්‍යන ක්ෂේත්‍රය ගොඩ ගන්න මොකද්ද කරන්න ඕන මොන වගේ වැඩක් පිළිවෙලක්ද අපි මේ ඔබේ දාර්ශනික ආස්ථානයෙන් ඉඳන් අපි ගත්තොත් මොන වගේ වැඩපිළිවෙලක් අපි කරන්න ඕනේ මොන වගේ සජෙෂන්ස් දවට තියෙන්නේ
මම හිතන්නේ එකක් තමයි තියෙන්නේ ඉතාලම ඍජුව කියනවා නම් අපිට තියෙන අභියෝගයක් තමයි ටිකක් සෙල්ෆ්ලස් මිනිස්සු හදාගන්න එක ටිකක් මේ පරාර්ථකාමී මිනිසුන්ව කොහොමද නිර්මාණය කරන්නේ? ඒක කෝක දාලා හදන්න බෑනේ. කෝක දාලා අඹල ගන්න බෑනේ මිනිස්සුනේ අපි. එතකොට ඔකට කල් යනවා. එතකොට ඔකට ඕන යම් විදිහක මම හිතනවා මෙහෙම දෙයක්. يعني අපි ඇතුලෙන්ම එන එනර්ජි එකක් තියෙන එක. ඒක ගොඩනගෙනවා කියන එක ටිකක් ට්‍රිකි. ඒ කියන්නේ අපි අපි අපේ සමාජයේ අවුරුදු يعني දැන් පහුගිය අවුරුදු 40 විතර ඇතුළත ටිකක් විමුක්ති විශ්වාස කරපු මිනිස්සු 60,000ක් විතර මරපු සොසයිටි එකක්. හරි. එතකොට ලොකු ගැප් එකක් තියෙනවා, ලොකු රිච්චයක් තියෙනවා. කියන්නේ යම් විදිහක විශ්වාසය කරන, තමන් කියන දේවල් විශ්වාස කරන, කරන දේවල් විශ්වාස කරන මිනිස්සු පිරිසක් නිර්මාණය කර ගැනීමේ ලොකු ගැටලුවක් තියෙනවා. ඒක මම හිතන්නේ ගැඹුරෙම තියෙන අර්බුදයක් හැම දෙයකම. එකක්. අනිත් එක තමයි දේශපාලන ව්‍යාපෘතියක් කියන්නේ. ඒ කියන්නේ පක්ෂ දේශපාලනයෙන් එහා ගියපු දේශපාලනයක් කියන එක අපේ සමාජයේ තියෙන ලොකු අර්බුදයක්. එතකොට ඒක 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 අනිත් ගැඹුරුම අර්බුදය අපේ සමාජයේ තියෙන. ඒ කියන්නේ අපි හැම වෙලෙම දැන් තාමත් අපේ තියෙන කොළඹ මිල්ඩ කියන එකනේ. හරි. ඒ වගේ සමාජයක කොහොමද අපි කතා කරන්නේ ඊට වඩා ගැඹුරු දෙයක් සම්බන්ධව? තාම අපි විශ්වාස කරනවා නම් ස්ත්‍රී කියන්නේ ද්විතීක ලිංගිකත්වය කියලා. මොකද අපි එතනින් හාට සාකච්ඡා කරනවා. අපි හිතනවා නම් අර ඉන්නේ මම නම කියන්නත් මම එච්චර කැමති නෑ. මම YouTube එක ටිකක් බලන නිසා මම මේ කියන්නේ. ඔහු වෛද්‍යවරයෙක් මම හිතන්නේ ඒක මන්ත්‍රීවරයෙක් ඔහු කිව්වා මේ සමලිංගිකත්වය කියලා කියන්නේ මේ මානසික රෝගයක් කියලා. දැන් ඒ වගේ අයත් එක්ක මොකද්ද අපිට එතනින් එහාට කතා කරන්න පුළුවන් දෙයි? මම හිතන්නේ අපිට සාකච්ඡාවක් නෑ අපිට තියෙන දේශපාලනයක් එතනින් එහාට. සංවාදය එතනින් එහාට ඉවරයි නේද? එහාට තියෙන්නේ බලය සම්බන්ධ කාරණා කොහොමද දැන් උදාහරණයක් කියනකෝ දැන් දැන් මේ පත් වෙලා තියෙන මූණු බැලුවා මම අද උදේ පාර්ලිමේන්තුවට. ඒ මූණු බලපුවාම මට ඇත්තටම ලොකු කම්පණයකට පත් වෙනවා මේ මිනිස්සු ලවාද අපි පාලනය වෙන්න යන්නේ කියලා. හරි. ඒතර මේ මිනිස්සුත් එක්ක මට සංවාදයක් නැහැ ඇත්තටම. මට තියෙන දේශපාලනයක් විතරයි. අපි කොහොමද ඒක ගොඩනගන්නේ? අන්න එතනයි මං හිතන්නේ ගැඹුරුම ප්‍රශ්නේ තියෙන්නේ. ඒතකොට තිලිනි අහුවොත් එහම තිලිනි අහුවොත් මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාවන් කොහොමද ගොඩනගන්නේ කියන එක. හිතන්න ඒක ඒක ව්‍යුක්ත ප්‍රශ්නයක්. සංයුක්ත ප්‍රශ්නේ විය යුත්තේ මං හිතන්නේ කොහොමද සමාජයක් විදිහට දේශපාලනික අපි පෙළගහන්නේ කියන එක. අනිකුත් සියලුම දේවල් හරියට ප්ලේස් වෙන්න නියමිත අපි මේ ගොඩනැගීම කරොත්. අපි වාස්තුවේ මම ප්‍රෙඩිකෂන් එකක් කියන්නේ ඒ කියන්නේ අපි තාම ඇවිල්ලා නැහැ එක මට්ටමකට ඒ ඒ ඒ ප්ලේස්මන්ට් එක තාම කරගන්න. ඒ කියන්නේ අපි තාම ඇවිල්ලා නැහැ යම් විදිහක සංවර්ධිත මට්ටමකට. දාර්ශනිකවත් ආර්ථිකමය වශයෙන් මේ 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 වෙනස කරන්න. ඉතින් ඒකට මං හිතනවා අපි කණිපින්දම් කීක ඉඳලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඒක කාගේවත් වගකීමක් නෙවෙයි. ඒක අපේ වගකීම. එතකොට මං උදාහරණයක් කිව්වොත් එහෙම දැන් සරලව කියනවනම් 71 සහ 89 කැරල්ල සම්බන්ධයෙන් ජවිපෙට තියෙන විවේචනය මං හිතන්නේ ඉතාම නරක විවේචනයක්. හරි. ඒ කියන්නේ සමාජයක් වශයෙන් ඉතාම නරක තත්ත්වයකට පත්වීමේදී තරුණයන් නැගිටීම කියන එක සම්බන්ධයෙන් ජවිපෙට තියෙන්නේ අයියෝ මේ ප්‍රශ්නේ මතු කරා නේද? දැන් මේකට කොහොමද උත්තර දෙන්නේ? දැන් මේ මේකෙන් කොහොමද ගැලවෙන්නේ? වගේ හරි මේ මේ පාපොච්චාරණමය අනුස්මරණයක් මේ 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 නැතකයක් තමයි අරට තියෙන්නේ. හරි. හැබැයි ඕක අපි ගෙනාවොත් එහෙම ඔතනින් පිටකිනේ ඔක සාකච්ඡා කරන්න කිව්වොත් එහෙම ඒකට හොඳින් එක කරන්න පුළුවන්. මොකද අර 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 පාර්ලිමේන්තුවේ දේශපාලන බැඳීම නැහැ. එහෙනම් දැන් මේ මේකෙන් අපිට මනාප කීයක් හිටි වෙයිද වගේ කියන අදහස අපිට අයින් කරලා කතා කරන්න පුළුවන්. හරි. එතකොට මම ආයෙ යෝජනා කරන්නේ අපිට පුළුවන් ඒ වගේ සෙල්ෆ්ලස් මිනිස්සු පිරිසක් ගොඩනගන්න. ඒක නිකන් වෙන්නේ නැහැ. ඒක බයොලොජික කාරණයක් නෙවෙයි. ඒක මම හිතන්නේ දේශපාලනික කාර්යභාරයක් කාර්ය ක්‍රියාවලියක්. කියන එකයි මම හැම වෙලෙම මතු කරන්න කැමති දෙ. ඉතින් ඒක තීරණය වෙන ගොඩක් දේවල් මත ඒකට අපිට පැහැදිලිව පේනවා කොහොමද අපි ජෙනරේෂන් එකක් විදිහට මේ 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 දෙපාර්ට්මන්ට් වල තියෙන තත්ත්වය වෙනස් කරන්න ඕන සහ අපේ බිඳිලා තියෙන අන්තර්ජාතිකව අපි තියෙන සම්බන්ධකම් කියන්නේ ඇකඩමියාව ඇතුලේ අපි ඉන්ටර්නැෂනලි කොතනද අපි ඉන්නේ කියන එක බිඳිලා තියෙනවා. ඒ සම්බන්ධය නැවත ගොඩ ගන්න ඕන. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. අනික මං කියපුවා කලින් කියපු කාරණේ දාර්ශනික අධ්‍යාපනය කියන එක කොහොමද ලබා දෙන්නේ කියන්නේ. මොකද අපේ දාර්ශනය මං කලින් කිව්වා එක්කෝ බුද්ධාගමෙන් එහෙම නැත්නම් එක්කෝ ධනවාදයෙන් ඉවර වෙනවා. මේ දෙක තමයි අපේ තියෙන මේ මහා ආඛ්‍යානෙ හැදිලා තියෙන විදිය. එක්කෝ හැමදේම කවුරු හරි මේ එක්කෝ හැමදේම බුදුහාමුදුරුව කියලා දෙන එක්කෝ හැමදේම Apple එකේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් කියලා තියෙන. හරි. මේ තමයි සීමාව. මේ සීමාව අතර තමයි අපි එහෙට මෙහෙට යන්නේ. මේක බිඳින්න ඕන. මේක බිඳීම සංවාදයකට එහා ගියපු දේශපාලන කාර්යයක්.
අනිවාර්යයෙන්.
සංවාදයේ අවසන් වෙලා තියෙනවා දේශපාලනේ පටන් ගන්න වෙලා තියෙනවා.
අනිවාර්යෙන් කප්ප. අපි අපේ වැඩසටහනේ අන්තිම හරියට තමයි එන්නේ. මොනවා හරි තව දෙයක් කවුරුට කියන්න දෙනවද? මගෙන් මග හැරිච්ච එකට අහන්න මග හැරිච්ච දෙයක් නැත්නම් තවත් මොනවා හරි එකතු කරන්න දෙයක් තියෙනවා නම් අපි මේ අවස්ථාවේක
ගොඩක් කතා කරා. ඒ නිසා මම මේකට මෙහෙම දෙයක් එකතු කරන්න කැමතියි. රොයි බාෂ්ක මම අර කලින් කියපු දාර්ශනිකයා. ඔහු ලියුවා පොතක් මෙන්න මේ පොත. Dialectic the Path of Freedom කියන එක. ඒකේ ਉਹ පටන් ගන්නෙ මෙන්න මෙහෙම. ਉਹ කෝට් කරනවා තුන් දෙනෙක්. ප්ලේටෝ, හෙගල් සහ මාක්ස්. මේකට දිගයි නමුත් මම කියවන්නම්. ඒක වැදගත් කියලා මම. ප්ලේටෝ කියනවා මෙන්න මෙහෙම දෙයක්. Let this be said then and also that as it seems whether one is or is not both itself and the others both to themselves and to each other all in every way both are and are not and appear and do not appear very much meka apita me wada danna puluwange meke etota pahadiliyo kiyawa ganna puluwange
aniware
meke meke මම මතු කරන්න ඕන එක 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 කොටසක් තමයි මේ මේ වචන දෙකක් appear and not appear කියන එක. ඊළඟට ඔහු වෙනවා හෙගල්ට. හෙගල් කියනවා මෙන්න මෙහෙමයි. This struggle between the infinite and the finite is a conflict defined not by the indifference of two sides in that distinction, but by their being bound together in one unity. I am not one of the fighters locked in the battle, but both, and I am the struggle itself. I am fire and water. Hegel. We are going to quote Karno Marx in the Mehema. In its mystified form, the dialectic become the fashion in Germany because it seems to transfigure and glorify what exists. In its rational form, it is a scandal and abomination to the bourgeoisie and the doctrinal spokesman because it includes in its understanding of what exists a simultaneous recognition of its negative, its inevitable destruction, because it regards every historical development form as being in a fluid state in motion and therefore grasps its transient aspect as well, and because it does not let itself be impressed by anything, being in its very essence critical and revolutionary. Plato ke kotase man matu kare appear and not appear kiyana eka. Hegel ke kotase man matu karanna kemathi bound together in one unity but just distinction kiyana eka. Marks ke kotase critical and revolutionary kiyana wacana deka. Meka man evannam tilinda meka daanna puluwan ewaata meke athulema. Eka man wedagatte api saakatchawa yamideka mata summarize karanna saha තින්ටත් යම් විදිහක සමරයිස් කරන්න. appear and not appear කියන එක මම ප්ලේටෝගේ අදහස මාක්ස්ගේ ඇතුලේ මාක්ස්ගේ සාකච්ඡාව ඇතුලේ මාක්ස් සාකච්ඡා කරනවා essence and appearance කියන එක ඇතුලේ. ඊට පස්සේ හෙගල්ගේ unity කියන එක සාකච්ඡා කරනවා මාක්ස් negative සහ unity කියන එක මාක්ස් සාකච්ඡා කරනවා මේ the unity of oppositions කියන එක. يعني හැම තියෙන හැම ඒකාබද්ධතාවක් ඇතුළෙම තියෙනවා යම් විදිහක ප්‍රතිවිරෝධතාවන් කියන එක. ඒතරේ සහ මාක්ස් ඊට පස්සේ සාකච්ඡා කරනවා ඔහුගේම දාර්ශනීය දාර්ශනික සාකච්ඡා ඇතුළේ මේ කෝට් කරපු විදිහට මාක්ස් සාකච්ඡා කරනවා. ඇයි එක විදිහක ඩයලෙක්ටිකය කියන එක මිස්ටිෆයිඩ්. හරිම මේ මොකද මිස්ටිෆයිඩ් කියන එකට සිංහල වචනේ. ඒ ටිකක් මේ ටිකක් අරුම පුදුම ටිකක් අద్భుත දෙයක්. විදියට සලකන්නේ ජර්මනියේ අපි මේ යුගයට නම් આવුත් ඇයි තාමත් ඩයලෙක්ටිකය කියන එක මේ අමුතු වචනයක්. ඩයලෙක්ටිකයට තියෙන සිංහල වචනේ තවත් අමාරුයි අපෝහකය. හරි. ඇයි මේක මිස්ටිෆයිඩ් ෆෝම් එකක් වෙන්නේ? ඇයි මේ මිස්ටිෆයිඩ් මේක කිසිම ගැඹුරු දාර්ශනික දේවල් වලට යන්නේ නැතුව එතුලට යන්නේ නැතුව වචනේ දැක්ක ගමන්ම මිනිස්සු බය වෙනවා. හරි. එතකොට එකක් තමයි ඔහු කතා කරන්නේ ඇයි මේක මිස්ටිෆයිඩ් ෆෝම් එකක් වෙන්නේ? සහ අනිත් පැත්තේ මේක ක්‍රිටිකල් තැනට ආවට පස්සේ කොච්චර දුරට බූජුවාසි මේ ධනපති පන්ති මේකට බයයිද කියන එක. මේක ඈත් කරන්න උත්සාහ කරනවාද කියන එක. ඒකට හේතුව තමයි මාක්ස් කියන්නේ. ඩයලෙක්ටික් කියන එක අතිශය ක්‍රිටිකල් ඇන්ඩ් රිවොලූෂනරි. ඩයලෙක්ටික් කියන එක අතිශය විචාරශීලී, විවේචනාත්මකයි සහ විප්ලවකාරී. හරි. ඩයලෙක්ටික් ගැන අපිට වෙන සාකච්ඡාවක ආයෙ කතා කරන්න පුළුවන් අවශ්‍ය නම්. නමුත් මම මේක මතු කරන්න එක හේතුවක් තමයි අපි මේ 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 සාකච්ඡාව අපි කරේම විශේෂයෙන් මම මේකෙන් අරමුණු කරේ මේ ආර්ට් සහ හියුමැනිටීස් සෝෂල් සයන්සස් මට පුද්ගලිකව බිඳිච්ච දේවල් නෙමෙයි. එකකින් එකක් ව්‍යුක්ත දේවල් නෙමෙයි. හරි. මට කලාව දර්ශනය විශේෂයෙන්ම ආර්ට්ස් හියුමැනිටීස් සෝෂල් සයන්සස් කියන තුන මට එකක්. මට මේ තුන විස්තර කරන්න පුළුවන් එකම විදිහ තමයි දර්ශනය සහ දේශපාලනය ඇතුළේ. වෙන කිසිම විදිහකින් මට මේ දෙක මේ තුන විස්තර කරන්න බෑ. හරි. එතකොට මම මේ තුන් දෙනාව මතු කරේ ප්ලේටෝ විශේෂයෙන්ම හියුමැනිටි සම්බන්ධයෙන් වැඩිපුරම සාකච්ඡා කරපු කෙනෙක් විදිහට හෙගල් සහ මාක්ස්. මේ තුන් දෙනාගෙම සාකච්ඡාව වෙන්නේ ඩයලෙක්ටිකය කියන එක. ඒ නිසා මම යෝජනාවක් විදිහට කරන්න කැමති කරුණාකරලා ඔබ ආර්ට්ස් හියුමැනිටි සෝෂල් සයන්සස් මොන පසුබිමින් ආවත් කරුණාකරලා උත්සාහ කරන්න ඩයලෙක්ටිකේ හදාරන්න. ඔබට පෙනෙයි බොහෝ විට මේ කිසි දෙයක් එකකින් එකක් ව්‍යුක්ත නැහැ සහ ඩයලෙක්ටිකය කියන එකට පුළුවන් මේ හැම ආඛ්‍යානයක් හැම විෂයක් ඇතුළෙම ගමන් කරන මේ ත්‍රෙඩ් එකක් ජාකරන දෙයක් බවට පත්වෙන්න. අවසාන වශයෙන් මට කියන්න තියෙන එක දෙයක් තමයි මං හිතන්නේ මහන්සියලා වැඩ කිරීම අනිවාර්ය දෙයක්. මොකද යම් විදිහක අපි ගෙවන පරිභෝජනකාමී ජීවිතය සහ ගෘහස්ථ ජීවිතය කියන එක අතිශය අලස එකක්, අතිශය නිෂ්ක්‍රීය එකක්. එතකොට මේ නිෂ්ක්‍රීය ජීවිතය ඇතුලේ කොහොමද යම් විදිහක වෙනසක් හොයන්නේ කියන එකට උත්තරයක් තමයි දර්ශනය සහ දේශපාලනය කියන එක. ඉතින් ඒක ඒක මේ ආත්මార్థකාමී හැඟීමකින් නෙවෙයි, මම හිතන්නේ වඩා පරාර්ථකාමී සමාජීය හැඟීමකින් කිරීමේ වගකීමක් නැදනේ අපිට තියෙනවා. ඒ වගකීම ඉෂ්ට කිරීම මම හිතන්නේ තීරණාත්මක දෙයක් වෙනවා අපේ ජීවිත කාලයේ ඇතුලේ. මම අර කලින් කිව්වා වගේ මම හිතන්නේ අපි මේ යුගයේ වැඩිපුර වේදම් කරන්න ඕන නිවැරදි ප්‍රශ්න ඇසීම සම්බන්ධ. ඒක මම හිතන්නේ අතිශය තීරණාත්මක.
කපු මොහොත ස්තුති. මම කියපු ගමම මට මේ කන්වර්සේෂන් එක කරන්න කැමතියි කියලා කිව්වා. සහ ලොකු එන්කරේජ්මන්ට් එකක් දුන්නා. මේ නැස්සාන කරගෙන යන්න. බොහොම ස්තුති කපු. අපි තවත් එපිසෝඩ් එකකින් හම්බෙමු. තව ටික කාලෙකින් බලමු කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ කියලා. සහ ඒ විදිහට මේ විදිහට අපි කතා කරමු. ඔබෙන් ගොඩක් දේවල් දැනගන්න තියෙනවා සහ ඔබෙන් දේවල් ගොඩක් සමාජයට දෙන්න තියෙනවා. ඉතින් සෞඛ්‍ය කතා බහ කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඔබේ ප්‍රතිකල් එන්ගේජ්මන්ට් එක සහ අපි මේ පරම්පරාවේ විදිහට කොහොමද මේ ඔබ කිව්වා වගේ මේ දේවල් එක්ක ඉන්නවා කියන එක ගැන බොහොම ස්තුතියි කප්ප. වෙස්ටර්න් සම්බන්ධනක ගැන අපි අපව හම්බෙමු. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි තිල්ලි මාව සම්බන්ධ කරගත්තට සහ මට අහුම් කරන්නට. මම සුබ පතනවා ඔබේ මේ 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 ව්‍යායාම ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා. මොකද මේ මං කල්ලිත් මේක මතක කරා. යම් විදිහක අපි අපේ ස්ටැමිනා එක යම් විදිහක එක්සෝස්ට් අපි මහන්සි පිට වැඩ කරගෙන යද්දී නිසා මේ අර මාක්ස් ලිව්වා අවුරුදු 18 දී විතර යාගේ තාත්තර ලියුමක්. ඒකදී ඔහු කියනවා මේ මිනිස්යාගේ දියුණුව වෙනුවෙන් මිනිස්යාගේ සුභසිද්ධිය වෙනුවෙන් වැඩ කරන මිනිස්සු මහන්සිය දකින්නේ නැහැ කියලා. මම හිතන්නේ තිල්නිට මසුබපතනා මේක මේ විදිහට කරගෙන යන්න පුළුවන්.
බොහොම ස්තුතියි. අපි ආපහු හම්බෙමු.